අද භාෂාවතරණේ පොතේ ටිකක් ගිහිල්ලා ඉස්සරහට යන්නේ. දැන් මම හිතන්නේ පාට මංජරිය ටිකක් කියවන්නත් පුළුවන්. ඊළඟ අලුත් පාඩම ටිකක් බලන්න. නෑ එකක් වදින දෙකක් ගියා බලමු. අපි මොන තියන ගදව ෆිනි එහෙනම් භාෂාවතරණේ පොතේ ඉස්සරහට යමු ටිකක්. දෙක වෙනස් වේදී. එකක් තියෙනවා. අපි ඕනම් බලමු එකක් පොඩ්ඩක් කරගෙන යන්න. මේ ටික ඉවර කරගන්න. දහවින් අභ්‍යාස නේද බලන්න තිබෙනවා. මේක අඩුපාඩුම තියෙනේවත් දාගන්න. පළවෙනි වාක්‍යෙමත් තියෙන එක සුසූහි කියලා ඇදෙන්න ඕන. සුසූහි ඇදෙන්න ඕන. සූ යන්න දෙවෙනි සූ යන්න. ඊළඟට අර සද්දින් කියලා ලියලා තියෙන්නේ ඒ අකුර මේකයි එන්න ඕන. දයන්න මේ විදිහට ලියන්න ගිහින් තියෙන්නේ. ඒ අකුර දැන් නැති නිසා ඒ ලියවිලා තියෙන ng අකුර ඒක වැරදි. එන්න ඕන මෙන්න මේ අකුර. ඒක වෙන් කරලා ලියනවා නම් මේ විදිහට එන්න ඕන. සද්දින් කියන එක අපහු තියෙනවා දෙවෙනි තුන්වෙනි වාක්‍යය තියෙනවා සුසූ නං කියන එක. ඒකත් දීර්ඝ වෙන්න ඕන. සුසූ නං කියලා තියෙන එක සුසූ නං වෙන්න ඕන. ඔය 11 වෙනි අභ්‍යාසයේ තුන්වෙනි වාක්‍ය සුසූ නම් වෙන්න ඕනේ. දෙවෙනි පෙළේ අන්තිමට තියෙන්නේ නේද? ඊට පස්සේ පස්වෙනි වාක්‍යයේ බන්දුනා කියලා තියෙන එක බන්දුනා වෙන්න ඕනේ. හත්වෙනි වාක්‍යයේ පක්කී කියලා තියෙන්න ඕනේ. දීර්ඝ වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ පක්කි කියලා තියෙන්නේ. ඒක පක්කි කියලා දීර්ඝ කරගන්න. අපහු 10 වෙනි වාක්‍යයේ සත්තු නම් වෙන්න ඕන. සත්තු ඒක දීර්ඝ වෙන්න ඕන. සත්තු නම් මොකද නම් ප්‍රත්‍ය පිටපස්සෙන් තියද්දි කෙටි අකුර දීර්ඝ වෙනවා කියලා මම කිව්වා නෙමෙයි මතකයි. ආපහු සද්දින් කියන පදයක් ආයේ තියෙනවා 13 වෙනි එකේ. ඒකත් හදාගන්න. මේ තියෙන එක කියවන්නේ කොහොමද? සංගින්. කොහොමද මේ කියවන්නේ? මේ තියෙන එක මේ ලියලා තියෙන එක සිංහලෙන් තියෙන එකට සංගින් කියලා තමයි කියවෙන්නේ වගේ. සද්දින් කියලා ඊටෙන් තියෙන්න ඕන.
මේ වචනේ තමයි ඉන්නේ.
මුද්‍රණ දෝෂයත් එක්කම ලියනවා නේද? ආපහු 18 වෙනි වාක්‍යයේ සුසවෝ කටච්චුණා. ඒක තියෙන්නේ චුණා කියලා. ඒක කෙටි වෙන්න ඕන.
චුණා වෙන්න.
ඔව්. අනිත් ඒවා ගෙනම් ලොකු වෙරද්දක් අහුනේ නැහැ. එතකොට ඔය සද්දින් කියන වචනේ ඊට උඩිනුත් තියෙනවා. අර සංලක්ෂයේ ඒ දැන් අපි හැදුවා නේ. ඒවත් නම් හදා ගන්න ඕන. මුලින්ම තියෙනවා සහ සද්දින් නිපාත දෙක කියන තැන. ඒකත් හැදෙන්න ඕන. තැන් දෙක තියෙනවා.
හා කියන එකද මොකක්ද කියන්නේ?
සිංහලෙන් හා කියන එකට පාලියෙන් සහ. ඉතින් සද්දින් කියන්නේ තේ කොහොමද? සමග, කැටුව, හා.
සමග
හා. ආ දෙවෙනි.
සමගයි හා කියන්නේ
එකක් කියලා. සිංහලෙදී තමයි අර්ථ. ඔහු හා මම ගමට ගියෙමු. මම ඒකම තමයි අර්ථ. ඔහු කැටුව කියලා කියන. ඔහු එක කියලා කියන.
ඕ වෙනස්.
ඕ එක වෙනස්. ඒක
මට මතක්
වෙනවා. ඒවා නිපාත මේවා කරලා ඉපස්සේ දැනගමු. මේ. ඊගෙන විස්තර එනවා. තව වැඩි විස්තර. ඕ කියන එකට කොහොමද කියන්නේ? වා කියලා පාලියෙන් කියන්නේ. හරි. ඒවා විස්තර පස්සේ දැනගමු. හරි. එතකොට මේකේ වෙන මොනවා හෝ ගැටලු වාක්‍ය තිබුණාද? දැන් සුගතවංශයස්ම අපි මේකේ අභ්‍යාසයේ මේ තියෙන ඒවා ඔක්කොම කතා කරන් යන්නේ නැහැ. හැම එකක්ම කතා කරන් යන්නේ නැහැ. ගැටලු තියෙන තැන් ඊට පස්සේ අපි හිතලා වාක්‍ය ටිකකුත් තමයි බලාගෙන ගියේනේ. දැනට මේකේ මොනවා හරි ගැටලු ඒවා තිබුණාද බලාගෙන යද්දී?
සම්මේ
කොච්චර කිව්වද සංලක්ෂයේ එතන
වලට හා යන්නේ
නැහැ කොතනද? සමග කියලා විතරයි. එතන දීලා තියෙන ඉතින් සමග කියලා විතරයි. ඊට සමාන සිංහල අර්ථ තව ගොඩක් තියෙනවා. කැටුව එක ඔව් ඒව දාලා නැහැ. ඉතින් ඒ අර්ථය දැනගන්න ඕනේ ඒක.
මේක
දාලා තියෙනවද?
ආසබදේන
අර්ථය. ඔව්. ඒක ඉතින් තමන් ඕන ලියාගත්තර කමන්නේ අර්ථය එකයි. සිංහල දැනගන්න ඕනේ. එතකොට මේ සමග කියන අර්ථේම තමයි හා කියන එකේ අර්ථය කියලා දැනගන්න තියෙනවා. කැටුව කියන්නේත් එහෙමයි. එක්ක කියලා කියන්නේත් එහෙමයි. තීව දැනගෙන ඉන්න ඕනේ. තී ඒ ඔක්කොම දියලා නැහැ. ඒ මොනවා කිව්වත් එතකොට සද්දින් කියන පදේ සහ පදේ තමයි පාලියෙන් දාන්න ඕනේ.
මේ
විස්ස සේතුණ නෙමෙයිද? සේතුණ
දෙතුන්
කියන එක. 20 වෙනි එකේද? හරි ඒක. කත්තා කියන පදේ කිතක පදයක්. එහෙම නැත්නම් මම කලින් කිව්වා. කිතක පද කියලා කියන්නේ ක්‍රියා නාම කියලා කිව්වා. එතකොට ඒක කර්මයක් ද්විතියාවෙන් එනවා කියලා මම කිව්වනේ කලින්.
හරි.
ක්‍රියා නාම කියලා කොටසක් ගැන අපි කලින් කතා කරා. ඒවට සිංහලින් කියනවා කිව්වා ප්‍රුදන්ත කියලාත් කියනවා කිව්වා. අර උදාහරණයක් මම කිව්වේ මොකද්ද කිව්වේ? චින්දිත්වා. ඒ වගේ කිතක ගැන තමයි කතා කරන්නේ. ඒවත් කිතක. ඒ කියන්නේ චින්දති කියන ක්‍රියාපදයෙන් හැදෙන නාමපද. ඒතර ඒ චින්දිත්වා කියලා වගේ හැදෙන පූර්ව ක්‍රියා. ඒවත් කිතක පදයක්. පැහැදිලිනේ? කිතක කියන්නේ නාම වර්ගයක්, නාම පද වර්ගයක්. එතකොට ඒ කිතක නාමයක කර්මපදයක් තියෙනවා නම් ඒ කර්මපදෙත් තියන්න ඕන ဒုတိယාවේ. පැහැදිලි නේ? එතකොට මෙතන සේතුම් කත්තා කියන එකේ තේරුම ඒ දන් ඔව් පාලමක් සදනා තැනැත්තා. පාලමක් තනන්නා කියන එකයි අර්ථය. කත්තු කියන වචනේ දැන් ඒ කත්තු කියන පදෙත් කිතක පදයක්. කරනවා කියන අර්ථයේ ක්‍රියාපදේ කරෝති. ඒ කරෝති කියන ක්‍රියාපදේ හැදෙන්නේ කර කියලා ධාතුවකින්. එතකොට ඒ කර ධාතුවෙන්ම හැදෙන නාමපදයක් තමයි කත කියලා කියන්නේ. කරන්නා කියන එකයි අර්ථය. පැහැදිලි නේ? එතකොටම ඒ විදිහෙම පද ටිකක් මේ දීලා තියෙනවා. මේ නත්තු ශබ්දයෙන් පස්සේ. ඒවත් ඒ විදිහටම කිතක නාමමේ බොඩ ගොඩක් මෙව්වේ. මෙතන තියෙන ගොඩක් ඒවා කිතක නාම. ඒකෙත් හදා ගන්න තියෙනවා ගත්තු කියලා තියෙන එක gantu කියලා හදා ගන්න ඕන. ගත්තු කියලා තියෙන එක gantu වෙන්න ඕන. එතකොට යන තැනැත්තා යන්නා කියන එකයි. ගච්ඡති කියන ක්‍රියාපදයෙන් හැදෙන කිතක නාමය. එතකොට යන්නා. එතකොට ගමට යන්නා කියලා අපි කොහොමද කියන්නේ? ගාමං ගන්තා. දැන් මෙතන තියෙන්නේ gantu කියලානේ. gantu ශබ්දයේ ප්‍රථම ඒක වචනේ වර්ණය ගන්නේ කොහොමද? දැන් ඔව් දැන් නත්තු ශබ්දේ වගේ මේ ටික වර්ණ ගන්නේ. නත්තු කියන එක ප්‍රථම ඒක වචනේ නත්තා කියලානේ තියෙන්නේ. ඒතකොට gantu කියන එක ප්‍රථම ඒක වචනේ gantaa. පැහැදිලි නේද? ඒතකොට යන්න කොහෙටද යන්නේ? යන තැන අපි කිව්වා ဒုတိယවෙන් එන්නේ. යම් තැනකට ළඟා වෙනවා නම් සමීප වෙනවා නම් ඒ පදේ ဒုတိယවට ဒုတိယවෙන් එන්නේ. ඒ නිසා ගමට යන්නා කියලා අපි කියන්නේ ගාමං ගන්තා. පැහැදිලි නේ? දොටේ විදිහටම අනිත් පදත් ඒ වගේ අර්ථات දැනගන්න ඕන. එතකොට දානයක් දෙන්නා කියලා කොහොමද කියන්නේ? දෙන්නට කියන්නේ ධාතු. ඒ පදේ ප්‍රථම ඒක වචනේ දාතා. එතකොට දානයක් දෙන තැනැත්තා දානයක් දෙන්නා කොහොමද කියන්නේ? දානං දාතා. ඔක් ගැන කියනවා මේ කිතක පදවලදී ඒ ඊට කලින් යෙදෙන පදේ උපපදේ කියලා කියන්නේ. ඒ උපපදේ ඇතැම් විටක චතුත්තියෙන් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ဒုတိය. එතකොට දානස්ස දාතා කියලා කියන්නත් පුළුවන්. දානං දාතා කියලා කියන්නත් පුළුවන්. ඒවා අපි පස්සේ දැනගන්නවා. දැනට අවශ්‍ය නැහැ. දැන්ට මතක තියාගන්න කු ဒုတိယන් තියාගන්න කියලා. එතකොට ඉතිරි ටික අපිට පස්සේ දැනගන්න පුළුවන්. දාතා තිබව සම්පත්ති. නේතා සුර පුරං වරං. සිව පුරං වරං. නේතා සිව පුරං වරං. ඒතනොත් ඒ පද මාරු කරලා තියෙන්නේ. ඒක අපි ඕනනම් ලියමු. මේකට සම්බන්ධ එකක් විතර. කවුද? තේජානන්ද. කොමෙන්ට ගාතාව ලියන්නකෝ. ඒතකොට මේකටම සම්බන්ධ කරලා කියන්න පුළුවන්. දාතා තිභව සම්පත්ති. නෑ. දාතන් දෙන්නේ ධාතු කියන શબ્දයෙන් නේද? දාතා ඉර එකට නේ ඇත් ඇත්. තිභව සම්පත්ති. ඒ ටික එකට ලියවෙන්න.
ක්‍රියාවක්
මෙහෙම මේ දෙන්න ධාතු යන්න ධාතු හැම එකම කියන්නේ බලන්නා පස්සතු එහෙම හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ගොඩක් ඒ වගේ හැදෙනවා මේ
විදිහට. ඒ කරන ඒ කරනා තැනත්තා
කියන අතරින් පද හැදෙනවා. තවත් ක්‍රම හැදෙන ක්‍රම කියනවා ඒවා පස්සේ දෙනවා. ඒව දෙනට හිතන් යන්න එපා. තාම මේ කිතක පාඩම නෙවෙයි. මේ පාඩමේදී ඒවා ගැන විස්තර කරනවා.
නේත
සිවපුරම් සිවපුරම් වරන් එකට එනවා. සිවපුරම් කියන එක එකක් වරන් එක එකක්. සිවපුරම් ඇද්ද ඉති ටිකක් ලියමුද? එක දේව මනස නම් එකට වෙනවා. තන් නමාමි නරුත්තම. කාට හරි ඉඩක්කම් දාන්න දෙන්න තිබ්බනේ ඉඳ අපරාධි. හරි. ඒත් මෙහෙමයි එකේ පද වල අර්ථ ගන්න ඕන ওই පිළිවෙලට. තිභව සම්පත්තින් දාතා. ත්‍රිභව සම්පත්තිය දෙන්නා වූ. දැන් භාග්‍යතුන් වහන්සේට තමයි මේ විශේෂණ පද ඔක්කොම කියාගෙන යන්නේ. දාතා කියන පදේ ප්‍රථමාවෙන් තියෙන්නේ මෙතන සත්තා කියන පදෙත් ප්‍රථමාවෙන් තියෙන්නේ නේතා කියන පදෙත් තියෙන්නේ ප්‍රථමාවෙන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගෙනයි මේ කියාගෙන යන්නේ. ත්‍රිභව සම්පත්තිය කියලා කියන්නේ මොකක්ද? ත්‍රිභව සම්පත්තිය. ඉතින් මේක කාම රූප අරූප කියලයි පේන්නේ. එතකොට මේ ත්‍රිභව සම්පත්තියම කාම සුගති, රූපාවචර සුගතිය, ඒ වගේම අරූපාවචර සුගතිය ලබා දෙනවා. භාග්‍යතුන් වහන්සේට කෙනෙක් වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ පිළිවෙත් සම්පූර්ණ කළොත් ඒ කෙනාට මේ ත්‍රිභව සම්පත්තිය ලැබෙන නිසා භාග්‍යතුන් වහන්සේ දෙනවා වගේ මේක. මොකද භාග්‍යතුන් වහන්සේනේ අවවාදන උසසනා කරනවා. ත්‍රිභව සම්පත්තිය දෙන්නා වූ වරං සිවපුරං. වරං කියලා කියන්නේ උතුම් කියන එකයි තේරුම. ဒုတိယා පදේ එතකොට ඒකත් උතුම් වූ සිවපුරං කියලා කියන්නේ නිවනට කියන නමක්. සිවපුර උතුම් නිවන. එතකොට නේතා කියන එක යත්තේ පමුණුවන්නා වූ පමුණුවන්නා පමුණුවන තැනැත්තා කියන එකයි. ඔව් නායකයා කියන අර්ථේ නෙවෙයි මෙතන උනට පමුණුවනවා කියන අර්ථේම ගන්න එක තමයි හරි. උතුම් වූ නිවනට පමුණුවන්නා වූ දේව මනුස්සානං සත්තා. දෙව් මිනිසුන්ට ශාස්ත්‍රු වූ, එහෙම නැත්නම් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රු වූ තං නරුත්තමං, ඒ නරෝත්තමයාණන් වහන්සේට නරෝත්තමයාණන් වහන්සේ නමාමි නමදිමි කියන එකයි අර්ථය. එතකොට මේක කොටස් දෙකක් විදිහටයි ගන්න ඕන. මුල් පද ටික ඔක්කොම එකට ගන්න ඕන. ඊට පස්සේ මේ වාක්‍ය වෙනම වාක්‍යයක්. එතකොට මේ තන් කියන පදේ සම්බන්ධ කරන්නේ මේ පදත් එක්ක. මේ ඒකත් එක්ක මේ වාක්‍යයේ කතෘ පදේ අහං කියන එකයි. මේ වාක්‍යයේ කතෘ පදේ අහං. අහං තන් නරුත්තමං නමාමි. මම ඒ නරෝත්තමයාණන් වහන්සේ නමදිමි කියන එකයි ඊටිගේ අර්ථය. එතකොට කොයි වගේ නරෝත්තමයාණන් වහන්සේ කෙනෙක්ද? අන්න ඒ ಗುಣ ටික තමයි අර කලින් කිව්වේ. පැහැදිලි නේ? ලබා දෙන්නා වූ ත්‍රිභව සම්පත්තිය ලබා දෙන්නා වූ. උතුම් හරිනි. තං කියන්නේ ඒ කියන එකයි අර්ථය. එතකොට ඒකේ අර්ථේ අපි කියන්න ඕන තං නරුත්තමං. මේ දෙක එකට ඒ නරෝත්තමයාණන් වහන්සේ නමදිමි කියලයි. හරි. දැන් දන්නවනේ ක්‍රියාපද එහෙම නේද? නමාමි කියන්නේ ක්‍රියාපද. හරි. ඔන්න එතකොට අර දැන් කතා කරපු නත්තු ශබ්දය වගේ වර්ණගෙන පද මේකේ තුනක් තියෙනවානේ. දාතා කියන පදේ, නේතා කියන පදේ, සත්තහ කියන පදේ ප්‍රථමාවෙන් තියෙන්නේ. හරි. ගාථාවලදී මේ විදිහේ යෙදීම් තියෙනවා. මුලින් ඒ විස්තරයක් කරගෙන ගිහිල්ලා ඒ උතුමාන් වහන්සේ කියන අර්ථයෙන් ඒක ဒုတိයවට දාලා ඊට පස්සේ ඊළඟ වාක්‍යය කියනවා. පැහැදිලි නේ? එහෙම නැත්නම් සමහර තැනකදී අර පදත් ඔක්කොම ဒုတိයවෙන් තියෙන අවස්ථාවක් තියෙනවා. තේරුණාද? ඒ දැන් ගාථාවට ගැලපෙන්නේ නැති නිසා මේ විදිහට හදලා තියෙන්නේ. එහෙම ලියන්නත් පුළුවන් ඕනනම් දැන් වාක්‍යයක් අපි ලියනවා නම් මේ දාතා කියන පදේ ඒකත් ဒုတိයවෙන් තියෙනවා. නේතා, සත්තා ඒ පද ඔක්කොමත් ဒုတိයවෙන් තියලා ඊට පස්සේ තන්නරුත්තමං නමාමි කියලා තියන්නත් පුළුවන්. තේරුණාද? එතකොට මේ තන් කියන පදෙත් තන් අරුත්තමන් කියන පදේට විශේෂණ විදිහටයි මේ ටිකත් යන්නේ. මේ විදිහට ගත්තොත් අපි මේක වෙනම වාක්‍යයක් කියලා ගන්න ඕන අර්ථය. හරි. ඉතින් අභ්‍යාසිතියම්. කියාගෙන යමු
පළවෙනි. බන්ධවෝ බහුවචන ප්‍රතිමා සුසුහි සද්දී සතියා බහුවචන අම්හාකම් බහුවචන
ප්‍රකීති විභක්තිය
සතුති
නැහැ අයිතියක් ගැන කියන්නේ
සති
චත්
ගේහම් විද්‍යා ආගමිස්සන්ති ක්‍රියාව
අනාගත කාල ක්‍රියාව
නෑදයෝ සමද
මේක දරුවා කියන අර්ථයේ තියෙනවා
දරුවෝ
ඔව් එතකොට දරුවන් සමග කියන
අර්ථය සමග නෑදයෝ දරුවන් සමග අපේ ගෙට මතු එන්නේය
එන්නාහ බහුවචනේ හරි
සතුලා පදතුනා පොර එන්
ඔව් කර්ණ පදේ
තවගේ
ඔව් චට්ටි පදේ
චට්ටි පදේ තරෝ
තරු කියලා කියන්නේ ඒකේ ද්විතීය බහුවචනික. කියන්නේ ගස් කියලා කියන්නේ. හා.
චින්දිසති. අනන්තද?
ඔව්. ඔකේ.
සතුලා කොළවෙන් ගස් කපන්.
ඔව්. මතු කපන්. කපන්නාහ මතු කපති කිව්වත් හරි මතු කපති ඊළඟ එක
ගරු මහියන් සුසුනා උච්චව අදදි ගරු කියන්නේ ප්‍රථම එක වචන මහියන් කියන චක්ටි සුසුනා
එක දරුවන් කියලා ගන්නෙ දුතිය දෙන් දීමක් ලබන්නේ මොන විභක්තියෙන්ද
චතුත්
ආ මේ එක තමයි තියෙන්නේ චතුත් බහුවචන ආ
චෝ
මොකද්ද විභක්ති
දුතිය
හා කර්මපදී ඔව් මේ කරේ අතීත ක්‍රියාපදයක් හැබැයි හා කියමු බලන්න තේරුම් ඉක්මනට
ආචාර්යතුමා මගේ ශිෂ්‍යයන්ට
ශිෂ්‍යයන්ට නෙවෙයි
දරුවන්ට උගස් දුන්නේ
හරි ඊළඟ එක
විතරෝ නත්තාරාණ ධම්මං දීපේ සම්පති
එක නම් ඉච්චර අමාරුනේ කවන්නේ
එක පතම බවයෙන් නත්තාරාණ චතුත්ති බවයෙන් ධම්ම දෙතිය එක වචන දේශ සම්පති ක්‍රියාපද
අනාගත ක්‍රියාපද
අනාගත ක්‍රියාපද වික්කෝ භික්ෂුන් වහන්සේලා නත්තාරාණ මුනුරන්ට ධම්මං ධර්මයේ දේශේ සම්පති දේශනා කරන්නේ මතු
කරන්නේ
තම් බන්දුනා සින්දුන් ගමිස්සති තම් පතමා
ඒකවචන
බන්දුනා තතියා
සහ අර්ථ තතිය. හා
සින්දු මොහොතේ ဒုတိය ဒုတိය ඒකවචන.
හා
ගමිස්සති අනාගතක. නුඹ නෑදෑයන්
නේ බහුවචනද? ඒකවචනේ බන්දුනා ඒක තතිය ඒකවචන. නෑයා සමග
මොහොතේත මතු යන්නේ.
හරි. සුගතං සංසං
ඒක
තන තෝ නෑදෑය කෙරෙන් යන්නවා කියන්නේ
කරණ කොටගෙන
කියන එකද? තතියාද පංචමීද? නෑයා කෙරෙන් ගම් මොඩේ දේනවා. කෙරෙන්
නෑයා කෙරෙන්
කියන එකේ තේරුම මොකද?
ඒ වාහනේ
ඒ කරණනේ. ආ කරේ තියාගෙන වගේ යනවා නම් අපිට ඉතින් ඒ අර්ථ වෙනස් කරලා ගත්තා. ඉතින් මේකේ අර අර්ථය පැහැදිලි. සමග අර්ථය ටිකක් ගැළපෙනවා වැඩි වාක්‍යයක් එක්ක.
ඒ සමග ගත්තේ සමග අර්ථේ
තතියාවේ අර්ථ ටික බලාගෙන යන්නකෝ බහු පෙරලා. තතියාවේ තියෙනවා සහ අර්ථය සහ සහයෝගය කියලා. සහයෝගය කියන්නේ සහ සද්දින් ආදී පදයක් යෙදිලා තියෙනවා වාක්‍යයේ. ආ අර්ථය කියන්නේ මේ පදය නැතුව ඒ අර්ථය තියෙනවා.
අස්සාචින්
නැති නිසා තමයි ප්‍රශ්නේ. හරි.
හරි. අස්සාච බුණාච ග්‍රාමේ චරිසන්ති.
හා. ඉතලා විභක්තියක් කියාගෙන යමු.
පසන් පුරුෂ බහුව පදන බහුව එතන. ද චරිසන්ති නන්ද.
හා.
ඒක විපාකය. ඒ ළඟට ගෝණ කියනක පටන් බහුවචන. චේ විපාකය. ග්‍රාමයේ සත්තරිනී කරන. චරිසන්ති භවිසන්ති අනාගත කාලයේ බහුවචන. පස්වයෝද ගොන්ද
ගොන්නුද
ගොන්ද ගමෙහි හැසිරෙන්නාහ.
මධ්‍යම පුරුෂ පදේ මධ්‍යම පුරුෂයි. පසු කියන පදේ ද්විතියා පදේ ද්විතියා බහුවචනි. පසු තිරිසංගත සත්තුන්ට කියන්නේ නේද?
ද්විතියා
බහුවචනි. ඔව් ද්විතියා බහුවචනි. ඒ ද්විතියා බහුවචනි. ද්විතියා බහුවචනි. මා කියන්නේ පැලැක්වීම අර්ථ නිපාතයක්. පාලියෙන් එකට කියන්නේ පටිසේධත්ව නිපාත කියලා. පටිසේධත්ව ප්‍රතිෂේධාර්ථය කියලා කියන්නේ. ප්‍රතිෂේධ කියලා කියන්නේ වළක්වනවා කියන එකයි නේ. දැන් ව්‍යාකරණ පොත්වල ඒවත් කියලා තියෙනවා. ඒතකොට ඒ වගේ වචන දැක්කට බය වෙන්න එපා. තීරණ වචනින් කිව්වම වැළැක්වීම කියන එකයි. වා කියන එකෙන් හෝ කියන අර්ථය තියෙනවා. වා කියන්නේ හෝ. නොම මරව්. නොම මරු. හරි නේද? ගැටලුවක් තියෙද කියපු ටිකේ මේ වෙනකන්? පබෝදානන්දස්ම අමාරු එකක් එහෙම තියෙනවද? වාක්‍ය. කිවිණි එකද? එහෙම නේද? අමාරු එකක් එහෙම
තියෙනවද?
නිකම් බලලා කියන්න මම එක තියෙනම් කියමු.
මයම් මේතරේ සම කස්තරම් කුරුජේ සම අපේ නායකයන් සමග සංසුනාසේ මත කුඩම.
හරි.
වේලුනා
පක්කින්
මාරිස.
තව මොනවාරි අමාරු එකක් අවුරුද්ද තියෙනවා කියමු බලන්න. කාට හරි අමාරු එකක්
අම්මා කන් විතරේ සතුටුනම්
කලින් ඉඳන් බලාගෙන ඉන්නේ නේද? අර්ථ කවන්නේ කියමු එහෙනම්.
නෑ
නෑ කවන්නේ කියන්නේ. කේතවෝ ඒ යන්න ඕ යන දීර්ඝයි කියලා මං
සත්තුනම් චට්ටි
හරි
චට්ටි බහුවචන
හරි
සතුරන් සතුරන්ට නෙමෙයි සර් සතුරන්ගේ සතුරන්ගේ කොඩි කේතවෝ කියන්නේ
ဒုတိယා බහුවචන
ဒုတိယා බහුවචන ආහාරින්තු වෙන ආවේය
විනාහ
විනාහ
බහුවචනනේ එතකොට මේකේ කේතවෝ කියන්නේ කර්මපදී ඈ කර්මපදී අනිත් ඒවා එහෙමනම් අපි අතහැරලා යමු අමාරු එකක් තියෙනම් අහන්න ඔක්කොම මේ වගේ අතරම අභ්‍යාස ඉදින් ගොඩ දෙනෙක් කරලා තුරුව තියෙනවා ඒත් එකම වෙන පොත්වල වෙනසක් නැතිලා ලියපු එවුවක් තියෙනවා ඒ නිසා ඉතින් මේ ඔක්කොම කියන්න අවශ්‍ය නැහැ අපි අලුතෙන් කීපයක් කියන්න බලමු මම වාක්‍යයක් කියන්න නේද ගරවෝ අපි මෙහෙම ගමු බික්කවෝ නත්තුනම් සිප්පන් දත්වා තේ අපි වාක්‍ය ලියමු
කම්ලිය
ටිකක් දිග වාක්‍යයක් ලියමු ඒත් එක්ක එතකන් බලමු මේ වන්දනා ගාථා පොත ගාථාවක් ඊළඟට වන්දනා පොතේ අපි කොකද මේ කිවි අන්තිමට ගන්ධ තේල අපදිත් තියෙන අපි කිවි නෑ නේද ඒක මේ පොතේ නැති එක ඔව් කියවනේ ඉන්නේ
ඒක තමයි හ්ම් ආ ඒ නෑ නෑ වන්න ගන්න මේකේ කොටසයි කිව්වේ තමයි
එහෙනම්
සිරිපාද සරෝග වේ හ්ම් අවශ්‍ය තමයි සංඥාදක වර්ධනා කරන දාස්ස දැන් ධම්මේන මේන
ඒකයි අම්හාකම් කියන්නේ නැද්ද? අම්හාකම්. එහෙනම් අපි වැඩිහිටියන්ට වන්දනා කරන ගාතාව ධම්මේනමේන මතිසිද්ධ මුදාචිතේන බුද්ධාදිවත්තු ගත ධම්ම බලේන සද්දේ නැත්නම් ගත චිත්ත ප්‍රසාදි තේන කියලා කියනවා අපි වෙලපුර කියන්නේ ගත ධම්ම බලේන සද්දේ තේරා සම්භෝ අරිය ධම්ම යතින්දනාතෝ කියලා කලින් කියන්නේ අපි දැන් කියන එකක් ගමු තේරා සම්භෝත ආචින්න යතින්දනාතෝ දීඝායුකෝ භවතු සාදු සමිද්ද චිත්තෝ ඒක අපි අද පලා යමු පස්ස අම්හා කන් අම්මා කනන් කියව පදයන්නේ
වාන් සම්බන්ධ නයන්න දෙක
කායන්න කුණ එකත් අයින් කරා නිල් පාටි කියමු මේක නේ වෙන වාක්‍යයක් දෙන්න කියන්නේ ධම්මං දේසෙත්වා ධම්මං එක දීවිත් නෑ වැඩි දවසක් නෑ ධම්මං දේසෙත්වා තේ සග්ගේ සග්ග කියලා කියන්නේ ස්වර්ගය කියන නම. ඒ කියන්නේ සුගති ලෝකේ. සග්ගේ පතිට්ඨ හිස්සන්ති. පොඩ්ඩක් යටින් ලියමු. පතිට්ඨ හිස්සන්ති. ඉස්සන්ති හරි. මේක එහෙමනම් කොටස් ටික කියාගෙන යමුද විභක්ති ටිකේක එක්කෙනා සම්මාස පළවෙනි එකේ විභක්ති
ටිකෝ
ඉතියා මම පටමාව හොයන්න. අම්හාකම්. අයිතියක් කියවෙන්නේ එතකොට චර්ති බහුවචන. ඊළඟ එක ජින සිරිය. නත්තාරාණ. ඊළඟ එක දෙසි කවන්නේ. දෙතිය එක. ඒක දෙතිය වුනේ.
ධර්මයේ
ක්‍රියාව දේශනා කරන එක නෙවෙයි ක්‍රියාව තමයි මේ තියෙන්නේ අන්තිම ක්‍රියාව. ඒකේ කර්මය
ආනි.
එතකොට ඒකේ කර්මය නෙවෙයි මේ.
දුකව අමනාකන්න.
දේසෙත්වා කියලා කියන්නේ මොකද්ද?
මෝරම දේසෙත්වා. මොකක්ද
පූර්ව ක්‍රියාපදී
පූර්ව
ක්‍රියා අපරාධ දෙන්නේ අපමණ කියන්න තිබෙක නැති වුණා. ඒක පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ කිතක පදයක්. ඒකේ කර්මය තමයි දිසුවේ මොකක්ද ධර්මය. ඒ පූර්ව ක්‍රියාව කිතකේ කර්මපදේ තමයි ဒုတိයාවෙන් තියෙන්නේ. හරි. එතකොට දේසෙත්වා කියන්නේ
දේසෙත්වා
තේරුම
දෙසා
ඊළඟ පදේ සුගතං තේ
ඕන් කියන නම
හරිද එතකොට පඨමා එතකොට පඨමා වුණොත් මේ භික්කවෝ පදෙත් එක්ක යන්න
ඕනනේ
ဒုတိය බහුවචනේ සෝතේ තංතේ කියලා ඉවරයි. හරි. ඊළඟ එක රතනානන්දයි. තත්කි. සග්ගේ කාමීච රූපේ. ඉක්මනට කියමු.
නයි
බුද්ධ ශබ්දේ වගේ ඈ ඔකේ තේරුම මොකද්ද ඔය සාමාන්‍ය අර්ථය සප්තමී එක වචනේ නැද්ද එහෙම එක බුද්ධේ බුද්ධම්හි බුද්දස්මි තියෙනවනේ ඒකට සප්තමී ඒක වචන පදේ මේක ක්‍රියාපදේ තියෙක කියන්න ඕනේ නේ හරි එහෙනම් පබෝදානන්දයන්ස්ම මුල් පද තුනේ තේරුම කියමු බලන්න
විකෝ අනකන්නතා
ඉතිරි පද දෙකේ ඉතිරි ටිකේ අර්ථය
තේ සංකේ ඔවුන්
ඔවුන්ව එහෙම නැත්නම් ඔවුන්
ස්වර්ගයට පති
ස්වර්ගයටද
ස්වර්ගෙහි පිහිටවා මතු පිහිටව
පිහිටවන්නාහ කිව්වත් හරි පිහිටවන්නාහ හරි එතකොට තේ කියලා කිව්වේ ဒုတိය බහුවචන පදේ ඔවුන්ව කර්මපදේ කාවද පිහිටවන්නේ ඒ අයව පිහිටවත් කියන පිහිටවන්නාහ කියන මේ ක්‍රියාපදේ කර්මපදේ තමයි තේ කියන්නේ ဒုတိය පදේ
ඒක අපිට තාම
නෑ
මොනවද
සෝතේ කියන්නේ නේද නෑ තව ටිකක් ඉස්සරහට මේ ටික හැබැයි මම කිව්වනේ නේද කිව්වනේ නේද බල ඒක එච්චර අවශ්‍ය නැහැ ඉතරට බල ගන්න පුළුවන් හරි එහෙනම් අපි සිංහල වාක්‍ය කීපයක් අනිත් පැත්තට බලාගෙන යමු නේද අමාරු වාක්‍යයක් මොන හරි තිබුණාද ඔක්කොම අපිට කියන්න වෙලාව මදි වෙයි ඒ නිසා අමාරු මොන හරි තියෙනවා නම් අහන්න බලන්න බලාගෙන යද්දී අමාරු නේ මේක මේ
ආ
19 19
බෝධිය
නෑ මේක ලේසි
ආ
මේක විස්සක් නෑ දහන්නේ ඔව් හරි ඒක කියමු බලන්න එහෙමනම් කවුද පබෝදානන්ද ආයස්ම
මොනවද කාරෝ සහෝදරයා ආරයන් පුතු
හොඳලු කිව්වා නේද බාලියනුත් කියනවා
මාගේ
කියන එකට
ච
නෙවෙයි ච කිව්වොත් පුතාද කියන එක
මාගේ
පුතෝ ච මයිහම් පුතෝ ච මයිහම් පුතෝ වා හා සිංහලයි පාලි කලවම් එක හරි
මනියෝ තෝවා බා බාතාව බාලයන්
පිනිස කියන අර්ථය චතුත්ති යෙදෙනනේ තුමාර්ථ තුන් අර්ථය යෙදෙන චතුත්ති තුමාර්ථ චතුත්ති කියලා කියන්නේ තුන් අර්ථය කියලත් කියනවා හරි බහුවචනේ තියෙන
බාලානම්
සද්දින් මොකටද ගත්තේ? සද්දින් පදේ මොකටද ගත්තේ?
ඉන්නේ
කියන්නේ. ඈ? දෙපේ නම. සද්දින් එක කියන්නේ නැහැ නේ ඔතින්ද? ආ
ඒක ඕනේ. මාලානම් උව කපින් උකේනේ
ආහාර. ආ ඒකේ අනාගත පදේ කියන්න ඕන. බහුවචන දැන් පිට නේද බහුවචනයි නේද
ආහාරි
ඔව් මේකේ හෝ පදේ තියෙද්දි ඒක වචනෙට එනවා හෝ පදයක් තියෙනවා නම් ඒක පදේට ඒක වචනෙට එනවා මේක බහුවචනෙට ඉන්නේ මොකද වා කියන නිපාතයෙන් කත්‍රුව වෙන් කරන නිසා පැහැදිලිද ඕනේ හා නෙවි හරි එතකොට ඒක වචනෙන් ඉන්න ඕන ආහරිස්සති
සම්මාරයේ තුන් වෙනි එකේ මේ
ගෙන ගියා කියන එකද? ඔව්
ගෙන ගියා. හරිච්ච කිව්වද?
හරින්සු. හරින්සු. හරති කියන එකයි ක්‍රියාපදේ. ඊට පස්සේ අර අතීත කාල බහුවචන ඉන්සු කියලා කොටස එකතු වෙනවා. හර ඉන්සු හරින්සු.
හත්ෙනියකේ සංඥාත් වාණිජෝ බවින්
හත්ෙනිය කේද? ඔව් ඔව්. ඌහ කියදි ඒක තම මම කිව්වේ නැහැ. භවින්සු. භවින්සු. භවති කියන එක ක්‍රියාපදේ. එතකොට අභවි භවි අභවින්සු භවින්සු. හරි. තව ගැටලු තියෙනවද අනිත් අංශ වලට? දැන් අපි සිංහල වාක්‍ය පැත්ත ලොකුවට බලාගෙන ගියේ නැහැ අස්ම. මොකද අපිට ප්‍රධාන අරමුණ පාලි පොතක් කියවගන්න එකනේ සිංහලෙන්. ඒ නිසා අපි සිංහලේව පරිවර්තනය කරන එක අඩුයිනේ පාලියට. ඒ වගේ නත් ඉස්සරහට කතා වෙනවා. මේකේ ගැටලු තියෙන තැන් ටික විතරක් අපි කතා කරගෙන ගියා. මොකද මේ වගේ අභ්‍යාස ගොඩක් වෙලාවට පිරිස කරලා හුරු තියෙන නිසා වෙන පොත් වලට සම්බන්ධ වෙලා හරි නැත්නම් කරපු පොත් අපිට හොයා ගන්නත් තියෙනවා. ඒ නිසා අලුත් වාක්‍ය මොනවා හරි හදාගන්න එක ඉතින් වඩා හොඳයි ඊට. ඒ නිසා අපි පොඩ්ඩක් තව අලුත් වාක්‍යයක් කියලා අභ්‍යාස එහෙම නවත්තමු නේ.
මේක සානන්ත මේ පහළේ ආහාර දෙන්නා කියන එක
15 වෙනිකේ.
ඒක ආහාරන් දාතාවද එහෙම
නැත්නම්? ඔව්. ආහාරං දාතා. එහෙම නැත්නම් ආහාරස් දාතා. අන්නේ දෙක දෙවිදියටම කියන්න පුළුවන්. අපි දැනට ဒုတိယ පදේ විදියට මතක තියාගමු. එතකොට ඒ කිතක පදේ කර්මය නිසා කියලා දැනට එහෙම මතක තියාගන්න ඕන. ආහාරං දාතා. දැන් අර කියන්නේ දානං දාතා. මේ විදියට. හරි. සම්ම නරදේ
මාර්ගේ බහුවචනාවු
මොකේද?
පුත්‍රයෝ 19.
ඔව්.
මාගේ පුත්‍රයෝ හෝ
සහෝදරයෝ. හරි සහෝදරයා.
ශෝකි නේ දැන් මාගේ පුරුෂ මාර්ගද? මාගේ පුත්‍රයෝ හෝ තොපි බාලයන්
බාලයන් බාලයන් පිනිස.
මොකද ඒ තියෙන්නේ?
ඒකෙදි මට මතක විදියට නම් සිංහල රීතියේදී කියන්නේ ළඟම තියෙන කත්‍රූපදේට තමයි ක්‍රියාපදේ තියන්නේ. ළඟම ක්‍රියාපදේට ළඟම තියෙන කත්‍රූපදේ තියෙනවනේ ওই වගේ අවස්ථාවක. ඒකට අනුව තමයි ක්‍රියාපදේ තියන්නේ.
ආ වැඩි එකක් ගන්නෑ
උත්තර නෑ.
ළඟමේ
ළඟමේ. ආ මෙතන හෝ පදයක් නේ තියෙන්නේ. තේරෙනවනේ හා පදයක් නෙවෙයි. හා කියලාවත් තමයි අර රීතිය. මේකේ ඕ කියන එකෙන් වෙන් වෙනවා නේ දෙන්න. මෙයා හෝ මෙයා දෙන්නම කරන්නේ.
ඔව්. ඔය කිව්වොත් තොප්පි කියන එක තමයි
ගන්න. එක් ගන්න.
පුත්‍රයෝ වැඩන්නේ.
නෑ. හරි.
ඒ
හා කියලා තිබුණා.
ඒ හා හා.
එකතු කිරීමක් තිබුණා. දැන් දෙපිරිසම එකතු වෙලා නම් ක්‍රියාව කරන්නේ එතනක ඒ රීතිය. එහෙම නැත්නම් දැන් මේ දෙන්නම කරන්නේ නේ මේ වෙදී. මෙයා හෝ මෙයා. වැඩිදෙන්නේ. හරි. තව මොන හරි ගැටලු තියෙනවද වාක්‍යවල? එහෙනම් අපි ඉතින් ටික යමු නේද ඉස්සරහට. මේ සංලක්ෂයේ මොනවා හරි වැදගත් දෙයක් අපහසු තැනක් එහෙම තිබුණාද? ඒක තේරෙනවා. යමු ද කියන එකේදී දැන් පිරිස එකතු වෙනවනේ ඊට පස්සේ. ආ එතකොට බහුවචනෙට එන්නේ. ආ ඒ පුරුෂයේ ඒ ප්‍රථම පුරුෂද මධ්‍යම පුරුෂද උත්තම පුරුෂද කියන බැලුවා ඒ තියෙන ඒවා ටික ඒකේ බලවත්ම පුරුෂයේ බහුවචනෙන් තියන්නේ. ඒක වචනෙන් නෙවෙයි. මේකෙදි එහෙම එකක් නැහැ. හෝ පදෙන් වෙන් වුණාම එතකොට කතරු දෙන්නේ.
ඒ අතනක් දැන් ඔහුද නුඹද මමද කියව නෙමෙයි දැන් මෙතන කමු ඔහු
නෑ ඔහු තෝ නැතොපි
මම
කියලා ඕ කියලා දෙමුණා.
ඈ
ඔහු හෝ තෙපි හෝ මම
නෑ නෑ හෝ නෙමෙයි ඔහුද තොපිද මමද කියලා ගත්තොත්
යමු
යමුනි කුත්තම කියන්නේ ප්‍රාශේ වැඩි උනත් වැඩිම බලේ
තියෙන තැන වැඩගත් නෑ කොහේ හෝ තියෙන ඉද පදයකින් එකතු වෙලා තියෙනවා නම් කොතන හෝ තියෙන ඒ පුරුෂවලින් බලවත්ම පුරුෂය කියලා මතක තියාගන්න මම එහෙම කිව්වේ නේද එහෙම මතක තියාගන්න උත්තම පුරුෂයේ බලවත් ඊට වඩා අඩුයි මධ්‍යම පුරුෂය ඊට වඩා ප්‍රථම පුරුෂය කියලා මතක තියාගන්න හරි බලවත්ම පුරුෂයේ බහුවචනෙන් තමයි ඒක ක්‍රියාපදේ තියෙන්නේ හරි ඊට පස්සේ මේ 24 කියලා දාලා තියෙන තැන තියෙනවනේ මේ වන්තු මන්තු එක ගැන කියන්නේ ඒව ගැන අපි එදා කතා කළානේ ඒ දෙකේ වර්ණගීම් ගැන කතා කළා නිකන් වන්තු මන්තු හැදෙන විදිය ගැනත් කිව්වා නේද මේවා තද්දිත නාම කියලාත් මම කිව්වා තද්දිත නාම මේ මුල තියෙන පදයට වන්තු හෝ මන්තු කියන අර්ථය ඒ තද්දිත ප්‍රත්‍යක තුනම ඊටි අර්ථය එය ඇති තැනත්තා කියන එකයි පැහැදිලි නේ ගුණවන්තු කියන එකේ තේරුම ගුණය ඇති ගුණ ඇති තැනත්තා චක්කු මන්තු කියන එකේ තේරුම ඇස් ඇත්තා ඇස් ඇති කියනවා හරි ඒකේ වෙන ඉති විශේෂයක් කියන්න නැහැ ඒවා අපි ගිය දවසෙත් කතා කරපු නිසා ඉස්සරහට යමු නේ අභ්‍යාසයෙන්ම බලමු එහෙනම් නේද
මේක මෙතරා විදූ කියන්නේ පඬිත ඉස්සරහ විදූ විතරයි විදූ නෙමෙයි
කොකද
මේ
ඒකේ ඌකාරාන්තයි දීර්ඝයි මුල් එකත් දීර්ඝයි ප්‍රථම බහුවචනේ දීර්ඝයි විදූ විදූ විදුනෝ විදුනෝ කියන තැන කෙටි
විදුන් කියන තැනත්
කෙටි ඒක වචනේ වගේදී ඔක්කොම කෙටි බහුවචනේ වගේදී තමයි නෝ ප්‍රත්‍යෙදි කෙටි වෙනවා එහෙම නැත්නම් අනිත් තැන් වල දීර්ඝ වෙනවා සු නං හි ඒ ප්‍රත්‍යෙදි දීර්ඝ වෙනවා කියලා මම කිව්වා සු නං හි සු ප්‍රත්‍ය නම් ප්‍රත්‍ය හි ප්‍රත්‍ය
මේ
ඉතින් සූත්‍ර මං කිව්වා කිව්වා නේද ඒවා අවශ්‍ය නැහැ ඉතින් ඒ රීති ටික අපිට පස්සේ කතා කර හැකියි හරි එහෙනම් අපි එහෙම තමයි ඒක එහෙම නෙවෙයිද මං කිව්වේ ඊ දෙක ගැන ඊ සහ උ කියලා නෙවෙයිද කිව්වේ
ආ
අතරම
ආවත් කිව්වා මේ අතරම
අනිත් ඒවා ඔව් මන්තු එහෙම නේද කියලා ඇත්තේ හා එතකොට අයන්නෙන් ඉවර වෙන පදයක් තිබුණොත් ඒකෙදි වන්තු කියලා එන්නේ ගුණවන්තු ගුණ කියන එක අයන්නෙන් ඉවර වෙන්නේ එතකොට ගුණවන්තු ඒ වගේම මතක තියාගන්න හරි අපි එහෙමනම් මේ විඤ්ඤු පබු ඒ වගේ පදවල අර්ථ පොඩ්ඩක් බලලා තියාගන්න ඊට පස්සේ ඒවා වර්ණගෙන විදිය කියවලා හුරු කරලා තියාගන්න ඊට පස්සේ දැන් මේ නිපාතගෙන ටිකක් මං කියාගෙන ගියානේ දා ප්‍රත්‍ය දායන් එකතු වුණොත් දිනයක් එහෙම නැත්නම් කාලයක් ප්‍රකාශ වෙන අර්ථයක් ඉන්නේ කියලා කිව්වා තේජානන්ද විසම මේ සටහන පොඩ්ඩක් දාන්න මේ නිපාත හැදෙන විදිය ගැන පොඩි සටහනක් එක කැමති නම් ලියාගන්න නිකන් මතක තියාගත්තත් ඇති ඒවා වැඩිදුර විස්තර අපි පස්සේ දැනගමු දැනට ඒවා ගැන පොඩි මතකයක් තියාගන්න මෙහෙම මේවා හැදෙන්නේ කියලා ඒ නිපාත වලින් කොටසක් තියෙනවා ඒවට කියන්නේ නිෂ්පන්න නිපාත ඒ කියන්නේ වෙන ක්‍රමයකට හැදෙනවා අර්ථ ඇති පද දෙක හෝ කීපයක එකතු වෙලා හැදෙන නිපාත තියෙනවා දොටේ වයි හැදෙන ක්‍රමයේ අපි දැනගෙන තිබුණාම හරි ලේසි අර්ථය දැනගන්න. ගොඩක් වෙලාවට වෙන්නේ සර්වනාම පදයකට එකතු වෙනවා තද්දිත ප්‍රත්‍යක්. එහෙම නැත්නම් කිතක ප්‍රත්‍යක්. ඒ වගේ එකතු වෙලා හැදෙනවා අලුතින් නාම පදයක් ඒව වර්ණගින්නේ නැති ඒව තියෙනවා. ඒ වර්ණගින්නේ නැත්නම් ඒවට අපි කියන්නේ නිපාත කියලා. පැහැදිලිනේ? හරි. මේ උඩ පැත්තට ලියාගෙන යන්න මම ලියන්නම් නේද නැත්නම්. ඒක කමන්නේ අර්ථය මතක නම් ඇති. මේ ඔක්කොගේම අර්ථ සමානයි. එතකොට පොඩ්ඩක්නේ මෙතන මේක අර්ථය ඉරියා ගන්න සප්තමී අර්ථ සප්තමී ස්ථානාර්ථය ගැන කියවෙන්නේ මේක ස්ථානාර්ථය තේරුම් ටික ලියාගන්න පොඩ්ඩක් ඉඳ තියාගන්න මේ ටික මේ දතර ගිහින් තියෙන්නේ
යායේ ඉන්නවද කොතෙන්ද
කොකද
අර තන යා
මේක ඉන්නවනේ මේ කෙලින් මේ දැන් මේක වෙන්නේ මේ තමයි සර්වනාමය ඒකට මේ අර්ථයේ මේ කියලා තියෙන අර්ථය තියෙන මේ ප්‍රත්‍යක් එකතු වෙනවා එකතු වෙලා හැදෙනවා පදයක් ඒක මෙතනින් මන් කියන්නේ.
ආ හරි.
මේ විදිහට මේ පද එකතු වෙලා තව පදයක් හදෙනවා. මේ විදිහට ලියා ගන්න පිළට. හේතු හෝ පංචමී
හේතු පංචමී
මේකේ අර්ථය උඩින් ලියලා තියෙන එක සුදුසු තැනකින් ලියාගන්න ගැලපෙන විදියට දැන් මේකටත් අර්ථයක් තියෙනවා නේද ඒකේ අර්ථය ලියාගන්නවා යම් මේ විදිහ ආදේශ දෙකක් වෙනවා මේ කිං ශබ්දයක ඇතැම් විටක වෙනසක් වෙනවා. මේකේ තේරුම යම් ස්ථානයක් කියන්නේ යම් තැනක යම් තැනෙකි කියන එකයි මෙතන අර්ථය. මේ ඔක්කොගේ තේරුම යම් තැනෙකි. එතකොට යම් කලෙක කාලාර්ථිනේ යම් කලෙක යම් හේතුවකින් යම් හේයකින් එහෙම නැත්නම් යම් තැනකින් කියන අර්ථය. මේක ආකාරයකනේ යම් ආකාරයකින් යථා යම්සේ යම් ආකාරයකින් දොට මේක ඒ ආ ඒ එතෙන්හි එහි එදා ඒ හේතුයි ඒ ආකාරයෙන් ඉති පැහැදිලි නේ. අපි කතා කළා අර්ගාතාවෙදී කුවන් කියන පදයට. මෙතෙන් මෙතනේ කූ වෙන්නේ කිං ශබ්දේ ක වෙනවා. මෙහෙමයි පදේ හැදෙන්නේ. පොඩ්ඩක් මෙතනින් වෙනසක් වෙනවා ඈ. තුළු මේ ටික තේරුම් ටික. ය ශබ්දයෙන් ආපුහම යම් පළවෙනි එක මේ මුල් පෙළ යම් තැනෙකි යම් තැනක කියන එකයි අර්ථය. යත්ත යත්‍ර යහින් කියලා කියන්නේ යම් තැනක. යදා කියන්නේ යම් කාලයක. යතෝ කියන්නේ යම් හේයකින්. යථා කියලා කියන්නේ යම් ආකාරයකින්. ඒ කියන්නේ ත ශබ්දයෙන් ඊට පස්සේ හැදෙද්දී ඒ කියන අර්ථය තත්ත තත්‍ර තහින් කියන එකේ අර්ථය එතෙන්හි. එහි. තදා කියන්නේ එකල්හි. තතෝ කියන්නේ එබැවින්. එහෙයින් ඒ හේතුවෙන් කියන අර්ථය. තථා කියන්නේ ඒ ආකාරයෙන් එහෙම නැත්නම් එසේ. එසේ කියලා ඒක බහුලව යෙදෙන්නේ එසේ කියලා ඒක මතක තියාගන්න නිසා. එතකොට කිං ශබ්දයෙන් කුත්ත කුත්‍ර කුහින් කුහම් කියලා පද හැදෙනවා. එතකොට කුවම් කියන පදේ තේ අර්ථයේ ඒකේ අර්ථය කොහිද කොහිද තව පද ටිකක් තියෙනවා. ඒ වගේ පොඩි වෙනසක් වෙනවා ඒ තියෙන විදිහට. දැන් ඉම ශබ්දයේදීත් පද හැදෙනවා. එතනදී මේ ප්‍රත්‍ය නෙවෙයි එකතු වෙන්නේ ද කියන ප්‍රත්‍යය. මේ ස්ථානාර්ථී ඉද කියන්නේ මෙතන. ඉද ඉහ කියන පදයක් හැදෙනවා. ඒ කියන්නේ මෙහි. ඒවා අපි පස්සේ දැනගමු. දානි කියන එක එද්දි එතනදී පොඩි දා ප්‍රත්‍ය වෙනකොට එතන පොඩි වෙනසක් වෙනවා. දානි කියලා එකක් එන්නේ. ඉදානි කියලා පදයක් හැදෙන්නේ දැන්. මේ දවසි කියන අර්ථය. කවදා. කුතෝ කියන්නේ කොයින්. කුමන හේතුයින් කියන අර්ථයක් තියෙනවා. කුතෝ භයං බය කොයින්ද. කතං කියලා කියන්නේ කෙසේද කුමන ආකාරයෙන් කියන අර්ථය. එතකොට කෙසේද හරි. කොයි ටික නිකන් බලලා තිබ්බම හරි ලේසි. තව ඔය වගේ හැදෙන ඒවා ටිකක් තියෙනවා අපි ඒවා පස්සේ දැනගමු දෙවෙනි පොතේදී වගේ නේද දැන් මොකම කරොත් වැඩි හරි නිකන් මතක තියාගන්න එතකොට මෙහෙම මේ හැදෙන රටා ටිකකුත් තියෙනවා කියලා එතකොට ලේසි හරි හරි තව තියෙනවා දා දානි දාචනං කියලා පද එකතු වෙනවා දා දානි දාචන මහා ප්‍රාණ දයන් එකතු වෙනවා මේ වගේ පද ටිකක් එකතු වෙනවා ඒවා තද්දිත පාඩමේදී ඉගෙන ගන්න පුළුවන් දෙන්න නෙවි හරි ඊට පස්සේ එන අපි යමු 12 වෙනි අභ්‍යාසයට නේද ඒකත් පිළිවෙල සනස් තත්ත එහි ඒ ඒ තැන්හි පූජා ලබන්නේ කියන එකයි පූජිතෝ පුදනා ලබ්ධි යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං යම් යම් ආකාරයකින් ස්කන්ධයන්ගේ උදය වය සම්මර්ෂණය කරනවද ලබති පීති පාමුජ්ජං කිනවන මතකනේ ප්‍රීති පාමුජ්ජං හරි අපි නම් මේ ටික බලාගෙන යමු නේද අභ්‍යාස ටික පිළිවෙලට කියාගෙන යමු
දොරණි
එහෙම පිළිවෙල මාරු කරලා දැන් අහන්න. එහෙම හොඳයි. වන්තු ශබ්දයක්. වන්තු ශබ්දයක්.
බඹවා කියන්නේ ප්‍රථම
ඒකවත්.
එහෙම.
සෝතාරාණං.
සෝතාරාණං.
නේද
හරි බාගතුනාගේ
භාගතුනාගේ ගේ හිතුව පාද
පාද
ဒုတိය බහුවචනේ වෙයි
වන්දේසු පදින්න
නේ අතීත පදි වන්දින්සු වෙන්දු වෙන්දාහ හරි එතකොට බික්කවෝ කියන්නේ තිරුමත් එක
වෙන
සේලා බහුවචන
මහසේලා එකල්ලි බාගතුන් වහන්සේගේ පාදය
බහුවචන
පාද
ත්‍රිපාද
වෙන්දා
හරි අතීත පද ජිනසිරියස් මහමනම් කියමු බලන්න කීවෙනි එකද හත්වෙනි එක. ඒකේ හත්වෙනි එකේ කියන්න ඕනේ ව්‍යාකරණ කතාවත් කියන්න ඕනේ ඊට පස්සේ.
ගවන්ත සම්බන්‍ය බවන්.
හා. ඒක වචන? ඒක වචනද? ක්‍රියාපදේ දිහා බලලා කියන්න ඕන. දැන් හොයාගන්න පුළුවන් නේ කතරුපදේ ඒකවචනද බහුවචනද හොයාගත්ත හැකි ක්‍රියාපද දිහා බලලා ඒකවචනද භවති කියන ක්‍රියාපදේ බහුවචන පදයේ තියෙන භවಂತಿ හා
එතන බව තියෙන.
ඔව්.
ඒ වගේ තමයි.
එතකොට
ෘතිය බව
තියෙන. ෘතිය බව වචනවල. කර්මපදයද ඔය? කියමු බලන්න එහෙනම් තේරුම
ඒකේ.
රීති අමත කියලා. කිව්වා භූ ධාතු, හූ ධාතු වගේ තියෙනවා නම් භවති හෝති කියන ක්‍රියාපදය දෙනවා නම් ඒ තැනක ආඛ්‍යාත පූර්ණ පදයක් කියලා පදයක් එකතු වෙනවා. ඒකත් තියන්න ඕන ප්‍රථමාවෙමයි කියලා කිව්වා. මතක ඇති. තේරුණා නේද? එතකොට මේ පද දෙකම ප්‍රථම ආඛ්‍යාත පූර්ණේ කියලා එකට කියන්නේ මොකද ආඛ්‍යාතයේ අර්ථය පූර්ණේ කරන නිසා. හරි. එතකොට කොහොමද අර්ථ කියන්නේ? පද දෙකම ප්‍රථම බහුවචනයි ඈ. කියන්න හරි. ඔක වර්තමානකාරී
තියෙනවා.
වනසේක කියලා කියන්නේ ඉතින්. දැන් භාග්‍යතුන් වහන්සේ කියන්නේ කියන්නේ නේද? හරි. එතකොට තව ටිකක් දැන් හොන්න පරණෙව්ව අමතක වෙලා. නේද? මුල්ම දවස්වල කියපු ඒවා. ඒවා අමතක වෙන්න බෑ. දැන් මෙහෙම කතා කරන එකකින් ඉතින් ආපහු අලුත් වෙනවා මතකෙයි. ඉතින් ඒක නිසා ආයේ අමතක වෙන්නේ නැති වෙන්න මතක තියාගන්න ඕන දැන්. හරි. එතකොට බුද් භවති හෝති කියන තැන්වලදී ඒ යෙදීම වෙනවා කියලා මතක තියාගන්න. පද දෙකම ප්‍රථමයි. හරි.
භවති
හෝති
හෝති
බුදා මේ ආයලියන් දෙන්නේ හරි තුන්වෙනි එක තුන් ඒක නැචරම අරුත් නේ කවන්නේ කියමු
චක්කුමන්තෝ සදා බාහමන්තම් පස්සන්ති චක්කුමන්තෝ පතම බහවචන
හා බානු කියලා කියන්නේ මොකේද? බානු කියන පදේ තේරුම?
රශ්මි
බානු මන්තු කියන්නේ නේද?
බානු
කියන්නේ
රශ්මි
සූර්යයන්නේ. රශ්මි
රශ්මියට බානු කියන්නේ. ඔව්. ඒක රශ්මි ඇති නිසා බානු මන්ත.
රශ්මි ඇත්තව.
එතකොට මේ සබ්බ ශබ්දේවත් මේ වගේ පද කීපයක් හැදෙනවා හැම එකෙම හැදෙන්නේ. එතකොට සබ්බ ශබ්දේ අර්ථයේ සියලු කියන එක සමහර විටක මේ සබ්බ ශබ්දයට ස කියලා ආදේශයක් වෙනවා. සයන්නක් ආදේශයක් වෙනවා. එතකොට සබ්බත් සම්බත්‍ර කියලා කියන්නේ සියලු තැන්හි. හැදෙන්නේ. එතකොට සයන් ආදේශ වෙනවා සදා කියලා පදයක් හැදෙනවා. ඊට අමතරව සම්බ ඒ ආදේශය නොයි පදයක් හැදෙනවා. ওই දෙවිදීම පද තියෙනවා ඈ. සම්බදා කියලා පදේකුත් තියෙනවා සදා කියලා පදේකුත් තියෙනවා. දෙකේම අර්ථය එකයි. සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවාසු සමාහිතෝ කියලා තියෙනවා නේද? එතකොට ඒ තැනට සබ්බදා කියලා තියෙනවා. දැන් මේ වාක්‍යයේ තියෙන්නේ සදා කියලා. හරි ඊළඟ වාක්‍ය
ඒක අනිත් සබ්බතෝ හරිනේ
ඔව් සබ්බතෝ කියලා පදයක් හැදෙනවා
හැම හේතෙම
ඔව්
සියලු හේතු වලින්
සියලු දෙයින් කියන අර්ථය
සම්පත්ත දීවාකාර
ඔව් සියලු තෙන්හි හරි අපි ඊළඟ වාක්‍ය කියමු නේද?
එහෙමයි.
කොයි එකද කියන්නේ? දහවෙනි එක කියමු ටිකක් අමාරුයි.
හා. පුඤ්ඤ පුඤ්ඤවතෝ නත්තා බන්ධමා භවි. පුඤ්ඤවතෝ පතමා භවති.
ඈ. උදේ බලලා කියන්න. පුඤ්ඤවන්තෝ කියලා තිබුණා ප්‍රථම බහුවචන. මං කිව්වා තෝ යන්නක් එකතු වෙනවා විශේෂයෙන් කියලා. පංචමී නෙවෙයි. චතුත්ති චට්ටිවලේ.
නත්තා. ප්‍රථම ඒකවත්.
හරි.
බන්දුමා. ප්‍රථම ඒකවචනයි.
හා.
බාවි
මොකක් බෝ ධාතුයෙන් ක්‍රියාවක් ඔය. ඒකයි ඔය ප්‍රථම පද දෙකක් තියෙන්නේ.
පුඤ්ඤවන්තෝ
පුඤ්ඤවතෝ
පුඤ්ඤවතං පින්නම් පින්නත්තාදී මනුපුරා නෑය
නෑ ඉන් ඇත්තිකු විය අතීත ක්‍රියාපදේ. හරි. දාසය වෙනි එක
යසවතං පාතරු බලවන්තෝ භවಂತಿ
භවಂತಿ. හරි.
යසවතං මේක දෙතිය ඒක වචනේ.
එහෙමද? හොඳට බලලා කියන්න. ඒ තං කියලා විශේෂ ප්‍රත්‍යයක් කියන ඔය වන්තු මන්තු පදවලදී ဒုတိය නෙවෙයි. චතුත්ති හෝ ඡට්ටිනි. මුතන බලලා අර්ථය කියන්න ගැලපෙන විදියට.
ඡට්ටි ඒකවචන.
හා.
බලවන්තු පඨම භවෙතික.
හා.
බලවන්ති බලති
බහුවචන. කතෘ බහුවචන නම් ඉතින් ක්‍රියාපදේ බහුවචනයි. වර්තමාන කාල බහුවචන ක්‍රියාපදේ. භූ ධාතුවෙන් හැදෙන භවති කියන ක්‍රියාපදේ වර්තමාන කාල
බහුවචන.
ඔව්. ප්‍රථම පුරුෂ බහුවචන පදේ. භාතු කියන්නේ කාටද?
සහෝදරයා.
හා.
සහෝදරයා සහෝදරේ කියන්නේ සහෝදරයෝ.
හා. සහෝදරයෝ බහුවචන පදේ. භාතා භාතරෝ. මේක තියෙන්නේ භාතරෝ කියලා.
බල
බලය ඇතු
කියන්න වන්නහ.
ඔව් වෙති. හා වෙති. බලවත් වූ වෙති කියවනම් ඇති. හරි. රතනානන්ද එස්ම 19 ක්‍රියාපදේ දිහා බලලා ඒක වචනද බහුවචනද තීරණය කරගන්න. අම්හාකං කියන්නේ එතකොට? හා. සත්තාරං කියන්නේ? දැන් විභක්තිය
දෙතිය
ඒකවචන. හරි.
කන්තන්ති වන්දනා කරනවා.
කරා වන්දනා කරති කියයි කියන්නේ. හරි කියමු බලන්න. ඒතකොට එකපාර කොම ටික
බුද්ධිමත්
වූ
අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ වන්දනා
කරති. වන්දිත් කවන්න ඒකම කියමු බල.
බලවත නත්තා පාතු මම ගෝලන් ගන්න. බලවතාගේ මුණුගුරා උදේ උදෑසන මගේ හරකාට කෙරු
ගැවුවේ. තොට පහරිනේ ගැව්වන අල්ලා ගන්නවට කියනවා. ගන්හාති කියන ක්‍රියාපදයේ යෙදෙනවා අල්ලා ගන්නවටත්. තේරුණා නේද? මෙතනදී මේකෙදි අල්ලා ගත්තා කියන අර්ථයත් කියන්න පුළුවන්. ගත්තේ කියදී අල්ලා ගත්තා. ඊළඟට නවවෙනි එක ටිකක් හිතලා කියන්න ඕන. හරියට කියන්න ඕන වචනේ හිමවතෝ කියලා තියෙනවා. ආ කොහොමද
තියෙන්නේ?
මම
නෙමෙයි.
ඉසිනෝච
සදා
හරි. හරි දෙතනේ තියෙන පදි. හරිද? මේකේ පදේ වැරද්දක් තියෙනවා. ඉසයෝ වෙන්න ඕන පදේ. ඒක හදාගන්න. ඉසයෝ.
මුතියාවේ නෙමෙයි.
ඉසයෝ නෙමෙයි. සයන්නක් වෙනවා. ඉසයෝ.
මුතියාවේ
නෑ. ප්‍රථම බහුවචනනේ.
ආව ප්‍රථම. ඉසයෝ.
හිමවති කියන එකේ විභක්තිය එහෙම මේ නේ කරාමට කියන්න එපා. හොඳට හිතලා වර්ණ කීම කියමු බලන්න. හිමවන්තු ශබ්දෙ. හිමවන්තු ශබ්දෙ. හිමවා හිමවන්තෝ හිමවන්තා. ඒ දෙතිය තිබුණාද එහෙම පදයක්? හිමවති කියන ආවද? ඒ කිවි තියෙනවා නේ. ගුණවති කියලා පදයක් එනවා. කොහෙද එන්නේ? සත්තමී එක වචන පදේ. ඒ වගේ තමයි මේකත් නේ. මං කිව්වා ඒ සූත්‍රයත් එක්කම කිව්වා. තෝතිතා සස්මින් නාසුපිච කියලා මං බාලාවතාර සූත්‍රෙත් කිව්වේ. තෝතිතා කියන තුන ඒක ලියන්නත් ලියාගත්තා. ලියාගෙන නැති ඉදා. තෝතිතා දිවිනන් නෑ නෑ මමද ඒකට වැරදි ඈ
පොරණ
කරා දොඩේ ඒ එන්නේ මොන මොන විභක්ති ප්‍රත්‍ය තියද්දිද කියලා කිව්වා. සා ස්මී
පිට
නා මෙහෙම පද ආදේශ ටිකක් වෙනවා කියලා මම කිව්වා. ස ප්‍රත්‍ය තියෙනවා නම් තෝ කියලා ආදේශයක් වෙනවා. උස්මින් හට තී ආදේශයක් වෙනවා. නා හට තා ආදේශයක් වෙනවා. ඒ නිසා තමයි න්තු ප්‍රත්‍යෙට න්තු කොටසට වයන්න ඉතිරි වෙනවා හැමම. වයන්න ඉතිරි වෙද්දී න්තු කොටසට වන්තු ප්‍රත්‍යයේ තියෙන න්තු කොටසට මේ ආදේශ ටික වෙනවා. එතකොට චතුත්ති චට්ටි වල ගුණව ත තෝ කියලා කියලා කියනවා. සප්තමී ගුණව ටි කියලා කියනවා. මේකේ ගුණව තා කියලා එනවා. තතිය කරණවල. හරි. එතකොට කියාගෙන යමු. සප්තමී එක වචනයි.
මේ නු වෙනවනේ නේද?
ඔව් මේ ආදේශ අමතරව වෙන එක විකල්ප පද. හිමවති හිමාලයෙහි සීහාච ඉසිනෝච ඉස ඉසිනෝ නෙවෙයි ඉසයෝච ඉර්ෂ්‍යූහුද වසති අමාරුවේ වයිවර වෙලාව දොළොස්විනි එක කිව වැරදි පාලි වචන
මම හිමවත්තම් හි හිමවත් හිමාලයේ කෙරෙහි
කෙරෙහි කියන්නේ
මේ හිමාලයේහි පළවන්තේ
ඊළඟ එකත් එක්ක කියන්න ඕන විශේෂණ පදෙයි විශේෂ්‍ය පදෙයි දෙකම එකට කියන්න
පළවන්තේ රුක්කේ
හා
ගෙඩි පළවන්තේ කියන්නේ ගෙඩි පිටා ගෙඩි ඇත්
විභක්තිය මොකද්ද ඔය? රුක්කේ කියන පදේ මොන විභක්තියද?
පඨම ද්විතිය බහුවචන.
නෑ නෑ ඒක ගසෙහි කියන්න බෑනේ.
ගසෙහි.
ගසෙහි නෙමෙයි. ගස්.
ඔව් ගස්.
ආ.
දකි පළයති ගස්. දකි.
එනම් පස්සාමි. එහෙම වුණොත් පස්සාමි
පසති හදේ දෙකයි
දෙකයි පස්සින් පදේ පස්සින් බිඳුවක් එන්න ඕන එක හදාගන්න
ඒක නම් මගේ දැක්කෙමි කියන
ඒ අහං කියලා තියද්දි අජ්‍යතනියේදී ඉං කියලා ප්‍රත්‍යයක් නෙන්නේ උත්තම පුරුෂයේදී මතකද අතීත කාල
උදන්නේ නේද මේ තෝ මගේ බොහෝනේ කන්සීර්කේ
නේ ඒ
ඊතේන ඊ කැපිටල් ඊ යපුරයි නිකන් යන
හරි කුමාරිය තේරුම මේක කියන්නද මම හිමාලයෙහි ගෙඩි ඇති ගස් බැලුවෙමි කියන්නත් පුළුවන් දැක්කෙමි කියන්නත් පුළුවන් හරි එහෙනම් අනිත් පැත්තේ එකක් දෙකක් කියලා අපි නවත්තුමු හැමෝම කියන්න උන්නේ නේද අපි එකක් අමාරු එකක් තියෙනවා අහන්න අමාරු වාක්‍යයක් අහුනන කියන්න තේජානන්ද එස්ම අමාරු වාක්‍යයක් කියමු බලන්න මේකේ තියෙන සන 10 වෙනි එක හවුද විනේ විසුද්ධියක් මා කියමුද බලන්න 10 වෙනි එක
බලවතුන්ගේ දරුවෝ පසුව ගුණවත් වන්නාහොත්
හා
බලවතුන්ගේ බල බලවන්තාන
ධාරක කියන පදේ කියන්නත් පුළුවන්.
ධාරකා.
හා.
පතිය පච්චා.
හා.
ගුණවන්ති ගුණවන්ති ප්‍රෝ.
ඔව් ගුණවත් වූ කියලා තියෙන්නේ. ඒතර විභක්තියේකේ
බහුවචන. ප්‍රථම
බහුවචනේ.
ගුණවන්තෝ වන්නහ බරි බරි සම්ති
හරි පැහැදිලි නේද ඒක? ගැටලුව නැහැ. එතකොට මේක අපි ගන්න ඕන පච්චා කියන එක නිපාතයක් නේ. බලවතුන්ගේ කියන එක චට්ටි ඒක වචන බහුවචනයි. දරුවෝ කියන එකත් බහුවචනයි ප්‍රථම. එතකොට වෙන්නේ කවුද? දරුවෝනේ. දරුවෝ තමයි වන්නහ කියන්නේ. එතකොට බූහූ ධාතු භවಂತಿ හොಂತಿ හෙස්සති කියන වගේ හොಂತಿ වෙන්නේ වර්තමාන කාලේ. භවිස්සති කියලා ගන්න පුළුවන් ඒක වචනේ. එතකොට භවිස්සන්ති වෙන්න ඕන. එහෙම නැත්නම් හෙස්සන්ති වෙන්න ඕන. හූ ධාතුවෙන් හෙස්සන්ති කියලා පදයක් එළෙනවා. පැහැදිලිද?
මේකත් අර මේ බවස්තු එන්නේ පටමා වෙන්නේ අර වන්.
ඔව් වෙයි කියන අර්ථය නිසා.
මොකද හතරේ බුදුදමාරේ පාදේ බැඳලා කියවන්නේ
පාද කියපහයි වැඳීමට ලක්ුණ පදේ ဒုတိයා පදේ
ဒုတိයා පාදේ වන්දින්
පාදේ කියලා තමයි කියන්නේ. එතකොට ဒုတိයා බහුවචන පාද
නම වෙන්නේ
නැහැ
ප්‍රශ්නයක් ඉතින් කත් දැන් මේ කිං શબ્දයේ එකක් දාපු ගම ඉතින් දයන්න ඉබේ වෙනවා ප්‍රශ්නයක් විදියට කෙලවරට එන්නේ කවදාද කදා කියලා දාපුවම අපහු වෙනමකුත් දයන්නකට ප්‍රශ්න වචන නැහැ අකුරු නැහැ ප්‍රශ්න පදයක් දාපුවම පාලි භාෂාවේ වාක්‍යයකට එතකොට කෙලවරේ ඉබේම දයන්නක් දාලා අපිට කියන්න පුළුවන්
කදා
එතකොට කවදාද කියමු බලන්න මේ වාක්‍යයෙන් නම් කවුද ආස්මම කියමුනේ නේද
කීර්ති මන්තු අපේ ගමට කවදා එන්නාහුද කීර්ති මන්තු
කීර්තිය මොකද්ද පද කීර්තියට
යසවන්ත
කීර්තියට සහ ධනයට කියන නමක් යස කියලා කියන්නේ පාලි භාෂාවේ ඒක මතක තියාගන්න පිරිස සම්පත්තියට කියනවා යස
යසවන්තෝ ප්‍රථම බහුවචන අපේ අම්මා මේ චට්ටි
බහුවචන නේ හරි අපේ කියන්නේ
ඒක කිව්ව ප්‍රථම මොකද අපේ අම්මාකම් අපේ කියන්නේ බහුවචන මේ මේ චට්ටි
හරි
ගමට කියන්නේ මේ ද්විතීය බහුවචන නෙමෙයි ද්විතීය ඒක වචන ගාම කවදා කදා නැහැ
නැද්ද
කදා
හා මේ තියෙන
කදා එන කදා
ඉතින් ඉතුරු ක්‍රියාපදේක අනාගත කාලෙන් තියෙන ක්‍රියාපදේ අනාගතින්
තියෙන ආකත් ඒ කීකී ආගච්ඡස්
චිච්චි
ආගච්ඡිස්ස ති
කිසන්ති
අනිති ති යන්ති
ආගච්ඡිස්සන්ති එහෙම නැත්නම් ආගමිස්සන්ති ඒක ලේසි ආගමිස්සන්ති
ආගේ දයන් දෙන්න ප්‍රශ්නයක්
කමන්නේ ප්‍රවාකයේ විදිහට ලියන්න නැතිනේ හරි
හොඳ 1000 කෙනියකේ අපගේ මුරුපුරෝ අපේ මුරුපුරෝ තිලවත් පියවරුන්ට වදි කිව්වහම තීලවන්තේ පීතරේ
ගත්තේ කියන්නේ වැඳීමට ලක් වෙන පදේ ဒုတိයාවෙන් ඈ
සසනස් 14 කුලවතා දැන් සිංහයෙකු හා මුවෙක් ඔය සිංහයෙකු මුවෙකු කියන්නේ මොකද්ද
ဒုတိයානේ මිලට ගැනීමට ලක් වුණ පදේ
සීහං මිගං
සීහංච මිගංච
අපේ
සමහර තැන්වල චර් දැන් දෙකකින්
මේකේ
අපි දෙකම දාන්න ඕන එකක් දානකොට ඒක දෙකටම පත් වෙනද දෙකටම ඇදෙන්නේ සාමාන්‍යයෙන් දෙවෙනි එකේ අග දාන්නේ දෙවෙනි එකේ ඔව් ඒක ඒවත් දැනට එහෙම ලියන්න යන්න එපා අපිට ඒ අටකතාවක් කියවගෙන යන කාලෙක අපි පෙළ හෝ එහෙම සූත්‍රයක් කතා කරන කාලෙක ඉනතෙන් මම කියන්නම් දැනට ඒක නිසා එහෙම වින වෙනම දාන්න හුරු කරගන්න නැත්තම් අර්ථ පැටලෙන්න පුළුවන්
සනහ පහ ඔබ
ඔබලා සීලවන්තේ පිතරේ නෙමෙයි නේ සීලවන්තේ පිතරෝ. ඒක වචන බෑ. පිතරි උර ද්විතිය බහුවචන දෙන්නේ.
අනේ ස්වාමිනේ ඔබලා ඔබලාගේ මොනබුරෝ දැන් බුද්ධිමත් තුතියදී මොනබුරයි බුද්ධිමත් වෙයි පටමානි
කිවෙනි එකද?
පහ.
ඔව් ඔව්. ඒ පද දෙකම නොවෙත් කියලා කිව්වත් වෙත් කියලා කිව්වත් න පදේ විතරනේ වෙනස් වෙන්නේ. එතකොට ඒක අර වෙයි කියන අර්ථයේ ක්‍රියාපදයක්. ඒ නිසා පද දෙකම ප්‍රථම. ප්‍රථම බහුවචන. හරි. ඒ වාක්‍ය කියමු අපි. ගෞතම වංශස්ම කියන බණ. පස්වෙනි එක.
බලාගේ මොනුරෝ දැන් බුද්ධිමත් නොවේ. බබලාගේ තුම්හාකම් මොනුරෝ දැන් ඉදානි බුද්ධිමත්
බුද්ධිමන්තෝ නොවේ. ඒක ලේසි. ඒක තෝරන් ඉන්න ඇත්ත ෂුවර් එකටම පබෝදානන්දයස්ම. විස්ස කියමු බා.
බලවතුන්ගේ දාසයෝ ඊයේ සවස මගේ අස්යෙන් ගෙන ගියද
පාලීම කියාගෙන යමු. මේක පදවින් කරන එක දැන් හුරුයිනේ ටික නේද?
බල බල වන්තානං දාසා වියෝ
හියෝ වචනේ බී නෙවෙයි හියෝ. සායන් කියලා කිව්වත් කමන්නේ. මේකේ දීලා තියෙන සායන් පදේ සායන්හ කියලා පදේකුත් තියෙනවා. සායන් කියලා මේකේ දීලා තියෙන පදේ ඒකම අපි කියමු. සායන්හ කියලා පදේකුත් තියෙනවා. හීයෝ හීයෝ.
හීයෝ සායන් මහියන් අස්සේ ආහාර
අතීත ක්‍රියාපදේ අතීත ප්‍රථම බහුවචනයි. ප්‍රථම පුරුෂ බහුවචනයි අතීත.
හරින්සු.
හරි. අනිත් අයට දෙමු නේද? නැත්තම් ජීන සිරියස් මල ටිකක් නේද? ඒකින් දෙකක් කියමු. හරි.
ඈ?
ලබන පාන. ඕන නෑ
නෑ.
ඉතින් ගුණ නෑ මම හිතලා කියන ටිකක් වෙලා යනවා එහෙම කියපුවාම නැත්නම් අපරාධින වෙලා. මේක තියෙනවම ඉතින් කතා වෙන එක තේරුමකුත් අඩුයි. කමන්නේ දැන් අලුතින් ඉන්න ඇස්මලත් ඉන්න නිසා එහෙම. කලින් කරපු අය.
ඈ සිංහලකට කොරක්ද?
ඔන්නෙන්. හරි පළවෙනි එක විතරක් කියා අපි නවත්තමු. ජිනේතුරි ඇස්ම කියලා. චක්කුමන්තෝද? ප්‍රථම ඒක වචන පදේ කියාගෙන යමු බලන්න. මේ ඕක වර්ණගින්නේ මොන පදේ වගේද?
ගුණ
ගුණවන්ත ශබ්දය කියාගෙන යමු බලන්න. ඒක වචනි බොහෝ විට බහුලව යෙදෙන ගුණවා කියන පදේ ඇත්ත මේකේ මතක විදියට නම් ගුණවන්තෝ කියලා શબ્දයක් ගැන විශේෂයෙන් කියවෙන්නේ නැහැ.
ඒක වචන
මන්තු මේක මන්තු දෙක මෙතකොට ඒ විදියටම තමයි වර්ණගින්නේ. මයන්න විතරයි වෙනස් වෙන්නේ වයන්න.
වයන්න මන්තු
කියන්නේ චක්කු මන්තු. දැන් උයන්නේ ඉවර වෙන්නේ චක්කු කියන පදේ. ඒ නිසා මයන්නක් එකතු වෙන්නේ මන්තු කියලා පදේ එකතු වෙන්නේ. හරි. කියාගෙන යමු. චක්කුමා
සුවේ
සුවේ
සීලවන්තං
බලන්න මේ සිල්වතුන් කියන පදේ විභක්තිය මොකද්ද ඔතන සිල්වතුන් කියන්නේ කිව්ව හරි විභක්තිය වැරදි වචනේ වැරදි
සීලවන්තං
දැන් මේකේ තියෙන්නේ කොහොමද සිල්වතාව කියලාද සිල්වතාද ඇති එහෙමනම් නේද අභ්‍යාසය තව ගැටලු තියෙනම් විතරක් අහන්න ඊට පස්සේ දැන් මේ සංලක්ෂයේ තියෙනවා ඒක ඉක්මනට ඒ ටිකක් කියාගෙන යමුක ඒතකොට දැනගන්න එක හොඳයි මොකද්ද මේ කියන්නේ කියලා කවුද කියන්නේ රතනානන්ද කියන සංලක්ෂය
අකාරන්ත පුල්ලිංග පුල්ලිංගික වාද શબ્දේද අර්ථ શબ્දේද පුරුෂ શબ્දේද වෙනස් වෙන වර්ණෙහිදී ඒ શબ્ද දෙක වර්ණයේ ආකාරයෙන් හා
ඕකාරාන්ත
ඕකාරාන්ත පුල්ලිංග ගෝ શબ્දේ වර්ණයේ ආකාරයේ දේරු කොටින් දක්වනු ලැබේ සා ආදී අකාරාන්ත
ආකාරාන්ත
සා ආදී ආකාරාන්ත පුල්ලිංග සබ්දයන්ගේද
පුමා
බ්‍රහ්මා ආදී වශයෙන් ප්‍රථම ඒක වචනයේ දී ආකාරාන්ත සිටින ආකාරාන්ත සබ්දයන්ගේද වර්ණකින් තුන්වෙනි කොටේ දක්වනු
හරි ඒ ටික අපි පස්සේ එහෙනම් බාගෙන යමු නේද දැනට ඉතින් නැත්නම් ඒවා ටිකත් මේකට දුන්නා නම් එහෙම දැන් මේ ටිකත් වරද්දන හැටියට නේද ඒ නිසාදී ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැති මේ විදිහට කරනවා ඇති කියලා නේද මේ විදිහට වරද්ද ගනි කියලා තේරෙන්නේ නැති ඒ නිසා තමයි ඒ ටික පස්සට දාලා තියෙන්නේ මොකද ඒ ටිකේ දැන් ඔය රාජ ශබ්දේ වගේ ඒ ශබ්ද එක ශබ්දයයි සමහර විට ඒ විදිහට වර්ණගන්නේ දැන් බහුලව යෙදෙන මේ එක ආකාරයකට යෙදෙන ඒ තවත් ශබ්ද තියෙනවා නම් වෙඩිපුර ඒව තමයි මේ පළවෙනි පොතේ පෙන්නලා තියෙන්නේ. ඒකට ඒවා ඒකට බහුලව යෙදෙනවනේ එකක් පාඩම් කරගත්තම ගොඩක්කට දාගන්න පුළුවන්. තේරුණාද? දැන් මේකක් සම්පූර්ණ ශබ්දෙම පාඩම් කරගත්තත් ඒ ශබ්ද විතරනේ යෙදෙන්නේ ඒක විතරයි. ඒ නිසා මේ ඊගෙන අපි පස්සේ කතා කරමු. එවනා ඊළඟකත් අපි බලාගෙන යමු. ඉස්සරහට යමු. අභ්‍යාසයට එනකන් අද කතා කරලා අභ්‍යාසයේ ඉතිරි කරමු. අභ්‍යාස අපි බලමු ඊළඟ දවසේ ටිකින් දෙකට යන්න පුළුවන් නම් කමන්නේ
ඊළඟ දවසේ මේ කියන්න බැරි වෙන්නේ නැහැ ඇයි අර මේ අපේ සංකේතින් ගන්න බැරි
ඉදානි නන්තර
ජීන
ඇයි අවසර අසුපුජා අසුපුජා 21 ඉන්නේ නේ
22
අපි එහෙනම් ඊට කලින් දවසේ කරමු
එහෙමයි
හෙට කමන්න නැද්ද මේ සතියේට විතරක් හෙට කරනවා මම වැඩි රතනානන්දස් අමාරුයි නෑ අමාරු වෙන්නේ අපි බලන්න යමු කමන්න වෙන මොන හරි වෙලක් තියෙද කාට හරි තියෙනවා නෑ මේ ටික බලන්න කාලෙමද එහෙනම් ඒක කමන්නේ ඉතින් අපි කරගෙන යමු එතකොට මේ ගැටලු තියෙන තැන පස්සේ කතා කරගන්න පුළුවන්
ඊට පස්සේ ඉතින් ඊළඟ දවසේ නිවාඩුයි නේද? තියෙන තියෙන දවසේ ඉතින් නිවාඩුයි නේද? ඒතකොට අමතර දවසක් හිතන එනවනේ. මොකද දැන් මේ පොතක් අර වැඩි කාලයක් ඇදෙන එක ඉතින් එච්චර හොඳ නෑ. ඒක ළඟ ළඟ ඉතින් ඉවර වෙනවනම් ඒකේ පහසුවක් තියෙනවා. ඒකට කොහොමත් මේක හුරු වෙන්න ගොඩක් හොඳයි. භාෂාවක් ටිකක් නිතර භාවිතයේ තියෙන එක. ඒ නිසා අපි හිට කරමු එහෙම නේද? පවදානම් බර කාගේ හරි විරුද්ධතාවයක් තියෙනම් ඉතින් ඉක්මනට කියන්න ඕනේ දැම්ම. කමක් නැහැ නේ. හරි. එහෙමනම් වනිතා ශබ්දය. මේක දැන් ඔන්න ස්ත්‍රී ලිංග නාම පද වර්ණ ගැනීම පටන් ගන්න. තේරුණාද? ස්ත්‍රී ලිංග වල අකාරයෙන් ඉවර වෙන පද නැහැ. තියෙන්නේ ආයන්නෙන් ඉවර වෙන පද වලින් තමයි පටන් ගන්න. දැන් පුල්ලිංගයේ ආයන්නෙන් ඉවර වෙන ඒවා අඩුයි. නෑම නෙවෙයි අඩුයි. අපිට දැන් රහුනේ නැහැ. එතකොට මේ තැනක ගොඩාක් අපිට හිතා ගන්න පුළුවන් ආයන්නෙන් ඉවර වෙලා තියෙනවා නම් පදයක් ඒක ස්ත්‍රී ලිංග පදයක් කියලා බොහෝ විට. අනිත් පුල්ලිංගයේ යෙදෙන කීපේ අපි දැනගත්තාම ඉතිරි ඒවා ස්ත්‍රී ලිංගයි. එහෙනම් මතක තියාගන්න.
දැන් ওই වර්ණකේ කොහොමද හොයාගන්නේ? දැන් අපි හිතමු වෙන දැන් ස්ත්‍රී ලිංග පැත්තේ ඉඳලා පුරුෂ ලිංග පුරුෂ ලිංගයෙන්
දැන් හොයාගන්න තියෙන ඉතින් දේශනාව කියවලා බලන්න ඕනේ. කියවගෙන යද්දි ඉතින් යෙදෙන විදිය තියෙනවානේ. ඒ අනුව තමයි මේක මොකද්ද කියලා තීරණය කරන්නේ. පැහැදිලිද? ඒක හිතලා බලන්න. දැන් මේ ව්‍යාකරණ ගැන මේ පොත් ලියපු සංහන්දලා කොච්චර දැනීමක් තියෙනවද? හැමතැනම ත්‍රිපිටකයේ තියෙන මේ වචන ඔක්කොම ගැන දැනගෙන තියෙනවා. අමතරව හැදෙන පද පවා කියන තියෙනවා. මීට අමතරව මෙහෙම පදයක් තියෙනවා අසුවල් විභක්තිය කියලා. දැන් කලාතුරකින් යෙදෙන ඒ සමහර පද තියෙනවා ජාතක පාලි වගේ තැන්වල එක තැනක විතරයි තියෙන්නේ. ඒක ගැන පවා කියලා තියෙනවා මෙහෙම පදයක් හැදෙනවා කියලා. ඉතින් එච්චර මේ අර විමසිලිමත්කමක් තියෙනවා. කච්චාන මහරහතන් වහන්සේ හරහනේ කියන්නේ ඔක මුළු ව්‍යාකරණයම ස්වාමීන් වහන්සේ හදුවා කියලා කියවෙන්නේ නැහැ. ඒකේ ආරම්භය කච්චායන මහරහතන් වහන්සේ ඉනන් ඉන්නේ. ඊටපස්ස ඉතින් පස්සේ විස්තර කරලා වෙනම ග්‍රන්ථ වෙන ස්වාමීන් වහන්සේලා ලියලා තියෙනවා. ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් විදියට ඒකට කච්චායන කියලා නම හිම දීලා තියෙනවා කියලා කියන්නේ. කියලා මත ඒ මුගලන් මහරහතන් වහන්සේ නෙවෙයි. පස්සේ ලංකාවේ හිටපු මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සේ කියන්නේ. පොළොන්නරු යුගයේ ප්‍රාතනා එහෙම සඳහනක් දරන්නේ. ඉතින් කොයි මට්ටමේ කියනද කියන එක දන්නේ නැහැ. හරි අපි මේක බලන් යනවානේ. කියවගෙන යමුද හැමෝම එකවර අර්ථයත් එක්කම පුරු වෙනත් එක ටික.
එතකොට ඒ කියන්නේ ව්‍යාකරණ තමයි දැන් ඔය මේ පිටරටවල
සහ මේ හැමතැනම වෙන්නේ. හරි හැමෝම එකවර කියාගෙන යමු එහෙනම්.
වනිතා
ඒක හදාගන්නේ වනිතා කියලා හදාගන්න ඕන. මේක නම් තව පංච කියලා දෙන එක පංච මී කරගන්න, සත්ව කියලා දෙන එක සත්ව මී කරගන්න, ආලප කියලා ඒවා නම් තේරෙනවා. ඒක ආලපන කියලා හදාගන්න. වෙන විභක්තිය නම් වෙරදි අඩුයි. ඒක වනිතාස් කරගන්න. ඒක හේ කියන එක සාමාන්‍යයෙන් ස්ත්‍රී ලිංගයේදී අපි භෝති කියලායි කියන්නේ.
භෝති
බව. භෝති. 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 භෝති කන්‍යා.
එම්බා ගැනීම කියන්නේ.
ඒ සිංහලේ නම් ඒක වෙනසක් වෙන්නේ නැහැ. දන්න විදියට එම්බා කියන එක වෙනස් වෙන්නේ නැහැ.
භෝති කියන්නේ මොකක්ද?
භෝති. ආලපන පදයක්.
එම්බි.
ඒ උපාධියක් නේද? හරි.
වනිතා
ස්ත්‍රීතමෝ කියාගෙන යමු එහෙම.
වනිතා ස්ත්‍රීතමෝ.
කටියනේ
වනිතා
ආදී සම්බදාදී
කෙරෙන් කියන අර්ථය ස්ත්‍රිය කෙරෙහි භෝති කියලා කිව්වත් කමන්නේ බහුවචනේ භෝති කියලා කියන්න පුළුවන් එතකොට
භෝති භෝති
මේකේ ආලපන පදේ මතක තියාගන්න පොඩි වෙනසක් තියෙනවා වනිතේ කියලායි තියෙන්නේ ඒව මේවං සුමනේ ඒව මේවං සුමනේ කියලා සුමනා සූත්‍රය හැම භාග්‍යතුන් හදේශනා කරන්නේ සුමනාවිනි ඒක එහෙමමයි සුමනාවිනි ඒක එහෙමමයි සුමනා කියන පදේ ආලපනයේ ඉරෙන්නේ සුමනේ එතකොට සුමනාවිනි ඒව මේවා එසේමයි හරි
අරක භෝති තුන හින්දිවන
භෝති වෙනි බහුවචනෙනි
අර එහෙම
භෝති භෝතියෝ කියලායි බහුවචනෙනි
භෝති නිකන් කියන්නේ
භෝති ඒකවචනෙනි භෝති කඤ්ඤා
එහා පැත්ත භෝති
භවත් කඤ්ඤාව ආලපන ဒုတိယනේ ආලපන ඒකවචනෙනි ඒ කාර්යයක් තමයි එකතු වෙන්නේ කියලා වෙරේ. හරි. එතකොට මේක මේ ස්ත්‍රීලිංග මේ වනිතා ශබ්දේ මතක තියාගන්න ලේසි. ඇයි? දැන් තතියාවි නම් පහළට තියෙන හැම එකෙම වනිතාය 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 කියලා එක වචන ඔක්කොම තියෙන්නේ. නේද රතන ආනන්දස්මා? හරි ලේසි. මොන සත්ත්වමිය විතරක් වනිතායන් කියලා අමතර පදයක් එනවා. ඉතිරියව ප්‍රථම ද්විතිය දෙක මතක තියාගන්න. තතියා චතුත්ති චට්ටි පංචමි ඒ වගේ බහුවචන පුල්ලිංග එකේ වගේමයි. නං කියා නං ඊ ඒවා එනවා. වනිතා පදේ ඒ විදිහටම තියෙනවා. දීර්ඝයිනේ. ඒ නිසා ඒකේ අපහුව දීර්ඝ වෙන්න දෙයක් නැහැ. චතුත්ති චට්ටි වලත් වනිතා නං කියලා ඒ විදිහටම නම් ප්‍රත්‍ය එකතු වෙනවා.
වනිතේ.
ඔව් ආලපන ඒක වචන විතරක් පොඩි වෙනසක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕන. ඒ වගේ වෙනස්කම් ටික හොඳට මතක තියාගන්න. එතකොට අමාරු නෑ ඔක මතක තියාගන්න. ඉතින් ඒ විදිහට වර්ණගෙන අනිත් පද ටිකක් දීලා තියෙනවා. ඒවා කියන්නුනේ නෑ ඉතින්. ඒකේ අන්තිමට තියෙනවා ජංගා කියලා එක මහ ප්‍රාණ ගයන්න කරගන්න. ජංගහ.
කෙන්දේනි?
කෙන්ද? 38 පිටුවේ අන්තිම වචනේ. ඊට පස්සේ ඔන්න ක්‍රියාපදවල අලුත් ක්‍රියා ටිකක් එනවා ඒක අපි බලාගෙන යමු ඊට අමතරව මේ වචන වලින් අග අම්මා කියන ශබ්දය පාලි භාෂාවේ තියෙනවා එතකොට ආලපන ඒක වචනේ අම්මා කියලා පොඩ්ඩක් අම්මේ කියලා නෙවෙයි වර්ණය කියන්නේ ඒ යන්නේ නෙවෙයි සිංහලෙන් අම්මේ කියලා කිව්වට පාලියේ ආලපනේදී දැන් සිංහලේ අපි නම් අම්මට කතා කරන්නේ අම්මේ කියලා කතා කරනවා නේ අම්මා කියලා තමයි කතා කරනවා නේද ඉතින් ඒ විදිහම තමයි මේකෙත් ආලපනේ අම්මා අම්මා කියලා වර්ණය ඊට පස්සේ දැන් අපි ඔන්න ක්‍රියාපදවල පොඩි වෙනස් විභක්තියකට යන්න යන්නේ දැන් අපි දැනට කතා කළා වර්තමාන කාලයේ කතා කළා අතීත කාලේ කතා කළා අනාගත කාලේ කතා කළා ඊට අමතරව විධාන සම්බන්ධව කියවෙන වෙනම විභක්තියක්. එහෙම නැත්නම් වෙනම ඒ පද ටිකක් තියෙනවා පාලි භාෂාවේ. ඒවට අපි කියනවා විදි ක්‍රියා. විදි කියන එකේ තේරුම විධාන කියන එකයි. එතකොට විධාන කරන්න පාවිච්චි කරන ක්‍රියාව. ඒත් එක්කම මේක අපි පාවිච්චි කරනවා ආශිර්වාදයට. පාලි භාෂාවේ ආශිර්වාදයක් කරද්දිත් මේ පද ටිකමයි යෙදෙන්නේ. පැහැදිලිනේ? එතකොට ආශිර්වාදයකදී සහ විධානයකදී මෙන්න මේ ක්‍රියාපද ටික යෙදෙනවා. ඒකේ හැදෙන විදිය ඉක්මනට අපි කතා කරලා ක්‍රියාපදයේදී කියන
ඒක වචන බහුවචන ඉස්තරලා පත්‍ය ලියුව ධාතු අපි ගන්නවා පච ධාතු වල පිසීම් මාර්ථය
මේකේ තියෙන පච ධාතු අපි වෙන එකක් ගමු නේද
ගම් හැබැයි ආදේශයක් වෙනවා ගච්ඡ කියලා.
හරි. ඉස්සෙල්ලා පත්‍ය මෙතනින් කියලා ක්‍රියාපදේ කියන්න.
එක
ගච්ඡ කියන. ඔව්. ප්‍රථම පුරුෂ මන්දේ පුරුෂ උත්තම පුරුෂ අනන්තන තෝ කියලා දිනුවා මම දින නාත්‍රිය බෙන්දල් ලියන්න ඕන නැත්නම් ගච චතු වෙනවා මහන්න ඕනේ එහෙම ලං කරන්න මේ කොහොමද මේක ඉදික බඳින්නේ නැහැ. හා. කමන්නේ හරි. වෙලා යනවා අපි හොන්නලිය. ඊට පස්සේ බහුවචන ප්‍රත්‍ය ප්‍රත්‍යත් ලියන්න ඕනේ. බඳිනවා නම් අර මේ හල් කරන්නේ නැහැ. හල් එක මගවන හරි. ඡය හල් එක මගන්න හල් අකුර මුල් දෙක. ඊට පස්සේ උතන එන ප්‍රති මොකද්ද? තු කියන්නේ හි ප්‍රති. එතකොට ලොනි උතන බඳින්නේ චයින බඳින්නේ
කොම්බන්නේ
නැහැ තව අමතර පදයකුත් හැදෙනවා කොහොමද ප්‍රත්‍ය ලොප් වෙලා ගච්ඡ කියලා පදයක් හැදෙනවා හී ප්‍රත්‍ය ලොප් වෙනවා සමහර තැනක එහෙම නම් අයින් වෙලා යනවා එතකොට කෙලින්ම ධාතුව හෝ ආදේශයේ විතරයි ඉතිරි වෙන්නේ ගච්ඡ කියලා හිටිනවා අතනදී මධ්‍යම පුරුෂ ඒක වචනේ විතරක් ඈ ගච්ඡ හරි හරි
ත
ඒක නම වෙනස් වෙන්නේ
නැහැ ගච්ඡත ඒක වෙනස් වෙන්නේ නැහැ ඒක නම වෙනසක් වෙන්නේ නැහැ වර්තමාන කාලේ වගේමයි අන්තිම එක උත්තම පුරුෂ වෙනස් වෙන්නේ නැහැ
තුනක්
මධ්‍යම පුරුෂ එක වචනේ වෙනස් වෙනවා මධ්‍යම පුරු෷ එක වචනේ වෙනස් වෙනවා එතකොට තු අන්තෝ හීත නීම කියලා අපි මතක තියාගන්න.
ඇදිලිනේ
අරක සිට මේක හිත
පොඩි වෙනසයි තියෙන්නේ. එතකොට අපි මේකේ අර්ථ කියන්නේ කොහොමද? ගච්ඡතු. අපි හුරු වෙන්නත් එක හය කියාගෙන යමුකෝ. ගච්ඡතු.
සෝ ගච්ඡතු.
හෙතෙමේ යාවා.
හෙතෙමේ යාවා.
තේ ගච්ඡන්තු.
හේ ගච්ඡන්තු.
තේ.
තේ ගහේ ගච්ඡන්තු.
එතකොට ඔව්හු යත්වා. ත්වං ගච්ඡ
සංගච්ඡ
එහෙම නැත්නම් ත්වං ගච්ඡාහි
සංගච්ඡාහි
නුඹ යහි යහි කියනවට වඩා යව කියන අර්ථය උතන ඈ නුඹ යව
යව
ඔව් නුඹ යව එහෙම නැත්නම් ඵලයක් කියලා ඉතින් කතාවට කිව්වට මෙතන මේක කියන්න ලියන්න එපා වාක්‍යව නේ හරි
යහිවා
එහෙමත් කියනවා යෙදෙනවා යහිවා කියලා යෙදෙනවා නමුත් ඉතින් අපි කතාවේදී එහෙම කියන්නේ නේද යාවා කියලා කියනවා යාවා ඒ වගේ නම් කියනවා යහිවා කියන්නේ ඒකම තමයි ඒකේ මධ්‍යම පුරුෂි එතකොට තුන් හේ ගච්ඡත තෙපි යව් යව් එතකොට යහු නෙමෙයි මේකේ අනකිරීමක් එහෙම නැත්නම් යහිවා යහුවා කියලාත් එහෙමත් කියනවා. තීතෙන් අපි භාවිතා කරන්නේ. එතකොට ඒක ඇත්තටම ආශිර්වාදාර්ථය. ඒ වා කොටස සිංහලේ කෙලවරට දාන්නේ
ඵලයන් ඵලයව.
එහෙම කියන්න පුළුවන්. හරි. එතකොට අහං ගච්ඡාමි.
අහං ගච්ඡා. අහං ගච්ඡාමි.
එතකොට කොහොමද ඔබට කියන්නේ?
යම්වා
යම්වා කියලා කියන්නේ මම යම්වා
යම්වා
යම්වා මයන් ගච්ඡාම
මයි යම්වා
අපි යම්වා
යම්වා
ඇත්තටම ඉතින් ඒක ඒවා යෙදෙන්නේ ඒතෙන් බොහොම දැන් අනකිරීමක් ඉතින් Tamanටම කරන්න හැනේ ඒ වගේම සිතින් එතකොට ඒ තැනක පොහොයිට හිත කියලා ආමන්ත්‍රණය කරලා බාහිර දෙයක් කියන අර්ථයෙන් ප්‍රථම පුරුෂයෙන් තමයි යෙදিলা තියෙන්නේ. භෝ චිත්ත භවත් හිත එහෙම කියලා මේ රහතන් වහන්සේලා හිතට නිග්‍රහ කරපු අවස්ථා එහෙම තියෙනවා ඒ තැන්වල. එතකොට හිත කියන්නේ මම කියලා සලකලා නෙමෙයි කතා කරන්නේ. හිත බැහැර එකක් කියලා තමයි. නායන සංදුර
කොකද? අනකරනවද
ආදි රාජදන ඒක වාක්‍ය අනුයි වාක්‍ය යෙදීම අනුයි ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ කොහොමද යෙදিলা තියෙන්නේ කියලා අපි ඉස්සරහට අභ්‍යාසය කතා කරද්දී කතා කරමුකෝ ඒක ගැන මේ හරි ඊට පස්සේ ඒ වගේ යෙදෙන ක්‍රියාපද කීපයක් ඉතින් හදලා දීලා තියෙනවා ඒක මේ විදියට කියවලා හුරු කරගන්න එකක් දෙකක් ටිකක් අමතක වෙනවා නම් එකක් දෙකක් ලියන්න ලියන්න ඕනෙත් නැහැ තමන් කියවලා හුරු කරගත්තා නම් හරි කොහමද ජයතු කියන එක ජයතු ජයන්තු ජය ජයාහි ජයත ජයාමි ජයා අන්නේ විදිහට කියනවා මේක ලේසි එච්චර අමාරු නෑ ඊට පස්සේ ඔන්න අපහු නිපාත පද ටිකක් දීලා තියෙනවා ඉතින් මේ ටික නම් පොඩ්ඩක් කියවලා මතක තියාගන්න ඕන මේකේ ගොඩක් කියුවා මම කලින් අර දුන්න සටහනේ දීලා තියෙනවා. තව ඊට ටිකක් වෙනස් ඒවා ටිකකුත් දීලා තියෙනවා. ඒවත් පොඩ්ඩක්
යහි කදී.
ඔව්. ඒවා දීලා තියෙනවා. කතා කියලා කියන්නේ එසේ. අපි ඒවා උදාහරණත් එක්ක කතා කරගෙන යද්දී පැහැදිලි වෙයි. මේ ටික පොඩ්ඩක් අපි කියවගෙන එමු. ඊළඟ දවසේ මේ නිපාතවල අර්ථය ඊට පස්සේ අපි ඒවා යෙදෙන තැන්ගෙන හෙට අපි ඒවා යෙදෙන තැන් උදාහරණත් එක්ක ඊට පස්සේ කතා කරද්දී පැහැදිලි වෙනවා ඒකේ අර්ථය. ඊට පස්සේ ඊළඟ එකටත් අපි යමු. ඒකට ඊළඟ අභ්‍යාසය ගැනත් කතා කළ හැකියි. ඊළඟ ඉකාරාන්ත භූමි ශබ්දය. ඊළඟ අභ්‍යාසයට යනකම් අපි බලාගෙන යමු. මේ භූමි ශබ්දයත් පාඩම් කරගන්න ලේසියි.
ඒකත් ත්‍රිලිංග භූමි ශබ්දය. එතකොට ප්‍රථමා ද්විතියා දෙක පොඩ්ඩක් කියවලා හුරු කරගන්න. භූමි භූමි භූමියෝ. එතකොට ඒකේ ප්‍රථමා බහුවචනේ භූමි කියලා ඒක වචනේ තියෙන එක දීර්ඝ ඒක රස්වව කිටියෙන් තියෙන්නේ දීර්ඝ කරගන්න ඕනේ. භූමි කියලා දීර්ඝ වෙන්න ඕනේ.
මී
ද්විතියාවෙත් එහෙමයි. භූමි කියලා කෙටියෙන් තියෙන එක දීර්ඝ කරගන්න ඕන බහුවචනේදී. භූමියෝ කියන ඒකෙදි වෙනස් වෙන්නේ නැහැ. ඒක කෙටි.
මේ භූමිහි භූමි වෙන්නේ
ඒක. ඔව් ඒකත් දීර්ඝයි. එතකොට තතියා කර්ම පංචමී බහුවචනත් ඒ වගේ දීර්ඝයි. චත් දැන් මේකේ පද අඩු වෙලාද? අඩු නැහැ. දැන් අර ඔක්කොම එකට දාලා තියෙන්නේ එකයි ඈ. තතියා කර්ණ පංචමී ඔක්කොම ඒක වචනේ සහ බහුවචන වෙනස් නොවන හින්දා එකටමයි දාලා තියෙන්නේ. චතුත්ති චට්ටි දෙකත් එකට දාලා තියෙන්නේ. ඒකේ ඒක වචනේ ඒත් වෙනස් වෙන්නේ නැහැ මේ දෙක අතරේ.
භූමියෝ නේද? පතනායිකේ
නිකන් ඔව් භූමියෝ කෙටි.
ආලපනී භූමි
ආලපනී ඒ විදිහමයි භූමි කෙටි.
කෙටි
දීර්ඝ නැහැ.
භූමි භූමි භූමියෝ
බහුවචනේ දීර්ඝයි.
භූමි
භූමි භූමියෝ. එතකොට මේකේ ඇත්තටම ආලපනියයි ප්‍රථමාවයි අතර කිසිම වෙනසක් නැහැ. තේරුණා නේද? ආලපන ප්‍රථමා දෙකේ වෙනසක් නැහැ භූමි ශබ්දයේ. ද්විතියාවේ ඒක වචනේ විතරක් වෙනවා. එතකොට ඉතිරි ඒ වගේ ඒක වචන ඔක්කොම එක වගේ සප්තමිය විතරක් භූමි යන් කියලා පදයක් තියෙනවා. බහුවචන ඉතින් හරිම ලීසි අර ඒක වැරදිලා තියෙනවා. ඒක සු භූමිසු
භූමිසු.
ඊට පස්සේ ඊකාරාන්ත ශබ්දයකුත් ඉතින් කියලා තියෙනවා. ඒකත් ඉතින් එච්චර අමාරු නැහැ. අර රටාවමයි වෙනසකට තියෙන්නේ. මේකේ ඇත්තටම තියෙන එකම වෙනස ප්‍රථමා ඒක වචන ඒ වගේ තැන්වල දීර්ඝව තියෙනවා කුමාරී කියලා. බහුවචනෙත් එතකොට කුමාරී කුමාරියෝ භූමි භූමි භූමියෝ වගේම කුමාරී කුමාරී කුමාරියෝ. ද්විතියාවේ කුමාරින් කුමාරී කුමාරියෝ.
කුමාරින්
දීර්ඝ නැහැ. කෙටි.
කුමාරින්.
ඒ දීර්ඝ නැහැ කියේ රියන්න. රියන්න
මයන්න
ඒක දීර්ඝයි. ඊට පස්සේ එතන තතියා පංචමී කරණේ වගේ වෙනසක් නැහැ. ඒ වගේ බහුවචනේ කුමාරීභි කුමාරීහි කියලා දීර්ඝ වෙන්න
ඕනේ. මේ භූමිය කියනාලේ බුද්ධි කියලා තියෙන්නේ.
කොතනද?
න කියන එක තියෙනවා. බුද්ධි අභිවෘද්ධි කුමාර භූමි භූමි සත්‍යද
කියලා. ආ ඔව් ඒක හදා ගන්න ඕන. ඒ භූමි ශබ්දය වගේ අන්තිමට තියෙන එක බුද්ධි. ඒක හරියට හදා ගන්න.
බුද්ධි කියලා.
ඔව් ඒ
කොතනද?
යක්ෂ මේ 43 31 කියලා දින. ඔහම යෙන්න ඕන පදේ. එතකොට මේ ලියන්න ගිහින් තියෙන්නේ මේ ක්‍රමයට. ඔහම. ඒක තමයි අකුර වැරදිලා තියෙන්නේ.
අඟුලි සාමින්දාස
ඒකත් සාමාන්‍යයෙන් අඟුලි අපි පරිභාෂාවේදී මේ ක වර්ගයේ අකුරක් තියෙනවා නම් ඊට කලින් බිඳුවක් තියෙනම් ඒ වෙනුවට මෙන්න මේ ආදේශය එනවා. ක වර්ගයේ අන්තය වර්ගාන්ත ආදේශයක් වෙනවා. එතකොට අඟුලි කියලා ලියන්න මෙහෙම පාළියේදී. බිඳුව නෙමෙයි. බිඳුව වෙනුවට මේ අකුර. ක වර්ගයේ අන්තිම අකුර ng අකුර. ඒකේ හල් අකුර. සංඝ කියලා පිළියද්දි ලියන්නේ මේක බැඳලා නේ. ගය මහ ප්‍රාණ ගය. හරි. ඊට පස්සේ කුමාරි ශබ්දේ නම් ඉතින් ලේසි නේද ඉතිරි ටික. ඒකේ ඒ වගේ හැදෙන පද ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ පොක්කරණී කියන එක දීර්ඝ වෙන්න ඕන. ඔව් දේවී කියන එක දීර්ඝ වෙන්න ඕන. ඉත්ති කියන එක දීර්ඝ වෙන්න ඕන.
පොක්කරණිය
කියන රයන්න නෑ. රයන්න නෑ ඒකත් ලියා ගන්න. පොක්කරණිය කියන එකේ රයන්න නැති වෙලා. කුක්කුටි කියන එකත් හදාගන්න කයන්න
තියෙනවා.
ඒක ඔව් ගාවි කියන එක දීර්ඝ වෙන්න ඕන. අපව තව එකේ මොනවද ගැටලු තියෙන්නේ? දැන් මේ පද ගොඩක් කිව්වා. මේ ඊකාරාන්ත පද මතක තියාගන්න. මේවා හැදිලා තියෙන්නේ. ඒ වගේම තිබුණු පුරුෂ ලිංග පදයක කෙළවරට ඊයන් එකතු වෙලා බොහෝ එව්වා. තේරුණාද? දැන් තරුණ කියලා කියන්නේ තරුණයාට. තරුණෝ තරුණයා. ඒකට ඊයන්ක් එකතු කරනවා. තරුණී. බ්‍රාහ්මනෝ කියලා එකට ඊයන්ක් එකතු කරනවා. බ්‍රාහ්මණී. නාරි කියන එක නම නෙවෙයි. රාජ්‍ය කියන එකත් පොඩි වෙනසක්. ඉනී කියලා කොටසක් එකතු වෙලා
තියෙන්නේ.
ඔව්. දැන් සක ශබ්දය යහලුවට කියන්නේ. එතකොට සකී කියලා ඊයන්ක් ඇවිල්ලා. කුක්කුටෝ කියලා කියන්නේ කුක්කුට කියන්නේ කුකුලට. කුක්කුටි. අන්න ඒ විදිහට ගොඩාක් ඒවා මේ විදිහට හැදිලා තියෙන්නේ. ඒවා මතක තියාගන්න. ඊයන්ක් හෝ ඊ ඉනී කියන ප්‍රත්‍ය එකතු වෙලා තමයි හැදෙන්නේ. ඊයන් එහෙම නැත්නම් ඉනී. ඒවා අපි පස්සේ කතා කරමු. ඒව ගැන පස්සේ කතා වෙනවා තද්දිත පාඩමේදී. එහෙමනම් අපි පූර්ව ක්‍රියාවත් කතා කරලම ඉවර කරමු. මේවා ගැන ඉතින් දැන් පූර්ව ක්‍රියා නම් අපි කලින් කතා කරා නේද? ඒ නිසා ඉතින් ආයෙ කියන්න විශේෂ දෙයක් නැහැ. මේක මතක තියාගන්න තියෙන්නේ ත්වා අපිට ඇත්තටම දැනට මේ ලැබිලා තියෙන්නේ ත්වා ත්වාන කියන ප්‍රත්‍ය දෙක ගැන තමයි විශේෂයෙන් කියලා තියෙන්නේ. ප්‍රත්‍ය දෙකක් එකතු වෙනවා. කොහොමද?
පදේ හැදෙන විදිහ චුට්ටක් කියවුවම ලේසි.
පච කියලා තියෙනවා නම් ඇතැම් තැනක මේ යන්නක් මැදට එනවා. යන්නක් මැදට ඇවිල්ලා ත්වා කියලා ප්‍රත්‍ය එක එකතු වෙනවා නැත්නම් ත්වාන
කිත්වාන.
එහෙම නැත්නම් ඇතැම් තැනක මේක එන්නේ නැහැ. ඇතැම් තැනක යයන්නක් එකතු වෙනවා. මේ යට එකේ දීලා තියෙන්නේ එහෙම තැන් ටිකක්. ඊට යටින් දීලා තියෙන්නේ යයන් එකතු වෙන අවස්ථා ටිකක්. ආගම්ම කියන එකේදීත් ඒ යයන් එකතු වුණාම ඇතැම් තැනක වෙනසක් වෙනවා. ඇතැම් තැනක ඒ මුලින් තියෙන අකුර ද්විත්ව වෙනවා. ආගමුය කියන එක ආගම්ම කියන පදේ හැදෙනවා.
ආගම්.
ඔව්. ඒ කියන්නේ මුයන්ක් තියෙන තැනක ඒ බොහෝ විට උයන්න අයින් වෙලා දිත්ත වෙලා තියෙනවා. නි කමුය කියන එක නි කම්ම කියලා පදේ හැදිලා තියෙනවා. එතකොට ඕ රුහ ඕ රුහය කියන එකේ අකුරු දෙක මාරු වෙලා ඕ රුයිහ කියලා ඒ යයන්ම තමයි කලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙම පොඩ්ඩක් මාරු වෙලා. එතකොට ලද්ධාන ඒකෙත් පදේ හදාගන්න ලද්ධාන කියලා යෙන්න ඕන.
ඕරු
එතන වැරදි නෑ. හරි. ඒ දෙකේම ආරුහිය ඕරුහිය කියන එකේ අර කෙළවරේ මං කිව්වේ යයන්ක් එනවා කියලා දැන් දැනගද? ඒ යයන් කලින් ඇවිල්ලා අකුරකට එකක් පැනලා ඉස්සරහට. නෑ
ඒක වෙනස්.
හරි ඒක.
කමෙන් මාරු කරගන්න.
නෑ නෑ තියෙන විදිහ හරි.
ඒ කලින් ඇවිල්ලා කියන්නේ.
ඒ කලින් ඇවිල්ලා කියන්නේ ඒ ව්‍යාකරණ රීතියකින් මාරු වෙනවා.
ආහ්
මෙතන වැරදිලා නෙමෙයි.
නැත්නම් මේක කියවන්න බෑ.
කියවන්න බෑනේ අමාරු.
ඕරුයි.
ඕරුයි. එන ඕරුයි.
ඕරුක්ය.
ඕරුක්ය.
කියනනම් කියවන්න වෙන්නේ. ඕරු කිය කියවන්න අමාරුයිනේ. ඒ නිසා පහසුට තමයි ඕරුයිහ කියලා පදේ මාරු වෙලා කියදෙලා
තියෙන්නේ.
හවසේ තමයි මේ ය කියන එක කියන අවස්ථාවේ ඊ කියන එක නැති තමයි යන්නේ ඉන්නේ. මතක නැන්නේ අර විදියට ආපු තැන. මට ඒ ව්‍යාකරණ රීතිය එකපාරම මතක නැහැ. හදිසි එහෙම වෙනසක් තිබුණත් ඒකේ විදියට ගන්න මතක විදියට නම් නැහැ. මේ ලේසියම ඒ එතකොට ලද්දා කියන එකත් ඒ විදියට හදාගන්න. ලද්දා. ඒකෙත් තියෙන විදිය වැරදි. එතකොට ආදාය කියන එකත් දාදහතුවේ හැදෙන පදයක්. දා කියන්නේ දෙනවා කියන අර්ථයෙන්. ආදාය කියන්නේ ගෙන කියන අර්ථය. ආයන්න මුලට අපුවම අර්ථේ අනිත් පැත්තට යනවා කියලා මම කියවනේ නේද? එතකොට ආදාය ගෙන.
මේක
හරි. මේ කා තුන කියන එක ගැන ඉතින් මම මේ සටහනක් දාගෙන තියෙනවා. ඒක එච්චර පොත්වල පේන්නේ නැහැ කාතුන කියලා පදයක්. කාතුන කියලා කෙටියෙන් තමයි බොහෝ තැන්වල යෙදিলা තියෙන්නේ. කාතුන කියලා.
කාතුන.
ඔව්.
කාතුන.
තෝ යන්න එහෙමත් පද තියෙනවා. නෑම නෙමෙයි පද දැන් මම ඒ හොයලා බලලා තියෙනවා පද දෙකයි තියෙන්නේ මුළු චට්ට සංගායනයේ ඒ පොත් ඔක්කො කියීම. තැන් දෙක විතරයි තියෙන්නේ. ඒකත් ව්‍යාකරණ පොතක අභිධානම් ප්‍රදීපිකා.
තන කල්ලාතුරුනේ වචන වර්ණ දෙනවා. ඈ? දැන් මේ කාජල්ලගේ වර්ණ ලැබෙන්නේ නැහැ.
පාලි භාෂාවේ හලන්ත ශබ්ද නැහැ. ආන්ත ශබ්ද නේ පාලි
භාෂාව.
එහෙම පදයක් හදිසියේ යෙදුනොත් ඊට ආසන්න පදයක් විදිහට තමයි වර්ණ ගන්න වෙන්නේ. ඒ තැනක දැන් ඔන්න එඩ්වර්ඩ් කියන ඒවා ඔන්න දෙවෙනි පොතේදී අහුවෙනවා එඩ්වර්ඩ් නාම කියලා ඒ විදිහටමයි ලියලා තියෙන්නේ. එඩ්වර්ඩ් කාජල් නාම කන්‍යා කියලා තමයි කියන්නේ. කාජල් නම් වූ කන්‍යාව. ඒතර කාජල් පද එහෙම කියලා නාමා කන්‍යා කියලා කියනවා.
කන්‍යා විදියට තමයි වර්ණය.
නෑ නාම කියලා කැලලක් එහා පැත්තට දානවා.
විශේෂණ
කාජල් නම් වූ කියන එකයි අර්ථය.
නෑ වර්ණගත්.
එතකොට ඉතින් ආකාරාන්තව තමයි වර්ණ ගන්න
වෙන්නේ.
කන්‍යා. එහෙම ඉතින් මම දැකලා නෑ. එහෙම යෙදීම. එතකොට වාක්‍යෙක ඉතින් යෙදෙනවා අඩුයිනේ. ඉතින් ආලපනයක් හෝ එතකොට කාජල් කියලා තමයි කියන්නේ ආලපනය. නේද? නැත්තම් කාජලා කියලා තමයි කියන්නේ නේද? කාජල් නාමා කියලා අපිට කියන්න පුළුවන්. කාජල් නාමා. හරි. එවනම් ඊළඟ අපි බලමු අභ්‍යාස දෙකම ඉවර කරන්න ඊළඟ දවසේ. ඒ වෙනකන් කියන්නේ හෙට ඒ වෙනකම් මේ දැන් මේ ටිකේ ඉච්චර ලොකු අපහසුවක් නැහැ මේ තියෙන කොටස.
එමනම් තව අපි ගාථාවක් කරගන්න නේද විලාසිතා. ඒක ගාථාවක් තමයි.